නොනඟ තීගිනේක තේරුම මොකද්ද? තුනහසින දේශනා කරන් ඉතින් අර කිං කරිස්සන්ති තාරකා කියලා නේ. දැන් හදිසිය වෙලාවේ දාන හිම වරඳන්න තිබුණා නම් ඒක ඉවරලා තමයි හොන ගන්න නේද? කුසල් හිත තියෙනවා නම් නේද? කොයි වෙලාවෙ හරි එහෙනම් බලන් යමු නේද? විසිතුන් වෙනි අභ්‍යාසෙ නේද අපිට බලාගෙන යන්න. සංඛ්‍යාවල වෙන මොනවා හෝ මොන එහෙම ගැටලුවක් එහෙම තිබුණා නම් අහන්න බලමු මේ වෙනකම්. අභ්‍යාසෙ බලන් යද්දි තිබුණොත් අහන්න. එහෙමද?
මනස දෙක શબ્දින් මේ શબ્දින් දාර්ථ දක්වයි શબ્දේ මේ තුලික මේ බහුවචනේ විතර බහුවචනේ විතරයි.
ඔව්.
මේ තුලික වර්ණ ගන්නවා නේද?
තුන් ලිංග වේම එක වගේ වර්ණගෙන. ආ.
මේ තියෙන
ලිංග වේම තියෙන විදියට. ඔව්.
පංච શબ્දේ
වගේ. ඒක. වින ගැටලු තියෙනවද? මෙතන ඉඳ තියෙනවා
සම්පාද.
අපි එහෙනම් බලාගෙන යමුද ඉක්මනට. ජීවිත ක්‍රියාවස් මගෙන් එහෙනම් බලන්න ඕනේ.
සත්තාරෝ ගුරිතා චතුමිහි පරසෝහි චත්තාරි දුක්ඛානි කිංති සම්පති. පුරුෂයන් හතර දෙනෙක් පුරව හතරකින් ගස් හතර අතු කපති.
ඒක නම් එච්චර අමාරු නෑ කියනවා නිකන් නේද? හරි. එතකොට ඒකේ මොනවද අපි කියමු බලන්න එහෙනම්. චත්තාරි රුක්ඛානි කියන පද මොන විභක්තිද? මෙච්චර හිතන්න දෙයක් නෑ. ඒ වාක්‍යයේ මොකක්ද ඔය? එහෙමනම් විභක්තිය ද්විතිය ද්විතිය බහුවචන පදයි. චතුහි පරසෝහි
කියන්නේ
කර්ම. හරි. ඊළඟ
ආසිතන්තේ රුක්ඛ එන්නේ කුරුසලින්ගෙන්නේ දුක්ඛෝ
නපුංසක පුල්ලිංග මට මතක ඉදියට දෙකේම යෙදෙනවාද කියලා මම තව පොඩ්ඩක් ඒක බලලා කියන්නම්. මේකත්
කලින්ුණේ අභ්‍යාසර
පුල්ලිංග පුල්ලිංග තමයි තිබුණේ. පුල්ලිංග මම පොඩ්ඩක් බලන්න. තව මට මොකක් කියන්න ඕන මොනවක් තිබුණා කලින් මතාවේ පදයක් සම්බන්ධව මේ පොත අද සටහන දාගත්තා ඒක ගේන්න බැරි වුණා. මම ඒක ඊළඟ සතියේ කියන්න.
අවසන් මේ ඒක શબ્දේ අර යේ શબ્දෙත් එක තොන්දෙක් මේ මාර්ගය කරනවානේ. ඒක කියන શબ્දේ.
ඔව්.
ඒ යේ શબ્ද ඒකද මේ කියන්නේ මේ යේ શબ્දයෙන් අරහක නැගිය
යුතුයි කියන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් මෙතනදි මේ ඔකට අන්න ඒ ටිකට උදාහරණ මම එකතු කළා. ඒ ටික මට ගේන්න බැරි වුණා. මේ වෙනත් අර්ථවල කොහොමද යෙදෙන්නේ? එක්තරා කියන අර්ථයේ. ඒක શબ્දයෙන් යෙදෙන්නේ කොහොමද? ඒ කියන්නේ බුද්ධ දේශනාවේ යෙදෙන විදිය උදාහරණත් එක්ක පෙන්ලා තියෙනවා ව්‍යාකරණ පොත්වල. ඒ තමයි මම සටහනක් දැම්ම මට ඒක ගේන්න බැරි වුණා. මම ඒක ඊළඟ දවසේ මගෙන් අහන්න. මම ඒක අරන් එන්නම්. ඒ අර්ථ හතරේ කොහොමද වෙන වෙනම යෙදෙන්නේ කියලා. ඒක શબ્දය. ඒකට අනිත් අර්ථවලදී බහුවචනෙත් යෙදෙන්න පුළුවන්. එතකොට තමයි ය શબ્දය වගේ වර්ණගන්න කියලා කියන්නේ. බහුවචනේ යෙදෙන සංකල්පද. එතකොට යෝ යේ ඒ වගේ ඒකෝ ඒකේ කියලා.
මේ පොතේන කරලා දුක්ඛ දීලා තියෙන පුරුතින්ගේ දුක්ඛතෝ නපුසකෙනි.
මම ඒක බලලා කියන්නේ. ඔව් ඒක නම් නිපාත. නපුසකෙනි කියන්නේ නිපාත. හරි. ඊළඟ එක දෙවෙනි එක.
පාසිස්සෝ ඉස්සු මේ තී මග්ගේ සම් අටවින් ගන්නවා. තිස්සන්නම් කඥානම් තී බලන්
අදංසු හරි.
ඒ ස්ත්‍රීන් පිදෙනා මේ මාර්ග තුනේ ඒවණේට ගොස් ස්ත්‍රීන් දෙදෙනාට
පිළිගනිමි. ස්ත්‍රීන්
පිළිගනිමි.
ආ.
දෙතුණක් දුන්නා.
හරි.
අනිත් එකට මේ අදංසු කියන එක
ඇරෙන්නේ. අදංසු කියන පදේ වෙනම පෙන්නවා. අතීත බහුවචන පදේ. පොඩි වෙනසක් තියෙන එතන පදේ හැදෙන්නේ. නැත්තම් අදින්සු වෙන්න ඕන නේද? අදින්සු නෙවෙයි අදංසු කියලා තමයි පදේ හැදෙන්නේ. ඉංසු ප්‍රත්‍ය මෙතනදී යන්න වෙනුවට අයන්නක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම පොඩි වෙනස්කම් තියෙනවා දැන්. ඒකයි දැන් වචන හැදෙද්දී ක්‍රියාපද වුණත් නාමපද වුණත් ඒ වගේ බහුල ව්‍යවහාරයේ තමයි ව්‍යාකරණ පොත්වල පෙන්නන්නේ. ඊට අමතරව වෙනස් යෙදෙන තැන් මේ විදිහේ වෙනස් පදත් හැදෙනවා කියලා පෙන්නනවා. ඔතන මතක තියාගන්න ඕනේ මේ අදංසු ඒ විදිහේ පදත්
හැදෙනවා.
අදාසින්සු කියන පදයන් මට නම් මතක යන්නේ නැහැ. එහෙම පදයක් නෑ.
එහෙම ඉන්නේ නැහැ.
මතක යන්නේ.
අදාසින්සු කියන්නේ
මේ. දුන්නා ප්‍රථම පුරුෂ බහුවචන පදේ අතීත කාල හරි ඊළඟ එක
ඒකෙස්සන් කාරය ප්‍රථම පුරුෂ පඤ්ඤාතා ඉත්‍යෝච නිසීදම් නිසි නිසීස්තං එක්ෂාලක් එක්ෂාලාවේ උරුජෝ සියද්ද ස්තෝ
ඔකේ කර්මපද කපදය මොකක්ද?
කර්මපද
යන්නේ. හරි. ඊළඟ වාක්‍ය. සත්තමි.
ඒ කිස්සන්.
සත්තමි
කියලා තියෙන දෙන්නේ.
ඔව් ඒ මෙතනදී ඒක ශබ්දයේ ශ්‍රීලිංග ඒකයි අර කිව්වේ ඒක ශබ්දය ඇතැම් ශ්‍රීලිංගයේ යෙදෙද්දි දැන් මෙතනදී ඒක ශබ්දයේ ඔක්කොම වර්ණ කිම් ටික පෙන්වන්නේ නැහැ නේ ඒක ශබ්දය ශ්‍රීලිංගයේ ය ශබ්දය වගේ යෙදෙනවා කියන එකයි කියන්නේ තියෙනවා නේද? හා. මේ පදේ නම් යෙදෙනවා මට මතකයි. ඒ කිස්සන් කියන පදේ නම් මට මතකයි යෙදෙන තැන.
සත්‍ති බහුවචනෙ
තියෙන්නේ ඒ කස්සන් කියලා නම් මට එච්චර මතක යන්නේ නැහැ.
යස්ස යායේ කියලා
මේ දින ඉතිංගිය පංසයෙන් පිටු යස්ස යායන් කියලා කියන. ඔව්. යාසු කියලා
කියන. ඔව්. මෙයාට
පොඩි වැඩ නොකර දෙන්න තියෙනවා. මේ
කිස්සන්.
ඔව්. එක්තරා ඒ කිස්සන් කියන පදේ නම් මට මතකයි යෙදෙනයි. සත්ත්ව මී අර්ථය තමයි. සයිනේ තියෙන අනිස්සව අන්තරේ. අන්න ඒ එතනත්
කියලා තිබුණා නේ මේ පොතේම කිව්වා නේද කලින්. එහෙමත් වදන
තියෙනවා. ඔව්.
මුඹ
පාරසර කියන එකට පාරසත් මේක ඔව් 57 වෙනි පිටුවේ හරි නේද හරි නේද 57 පිටුවේ භාෂාවතරණේ පොතේ අග කියාගෙන යමු
මයම් තෝ නවහි දිවසේ පංචේ කුමාරේ සති කොම්බලන් ගයි
කොළඹ නගරම්
කොළඹ නගරම් හස්සා
හා
මයම් අපි තව දිනේ
තව නෙවෙයි
නෙවෙයි
ඉතෝ කියලා කියන්නේ
ඔව්
අද පටන් කියන්නේ මෙතෙන් පටන් කියන අර්ථය ඉතෝ මේන්
මේන් දින නමේ
ඔව් දින නමයකින්
පංචේ කුමාරේ
ඉතිරිපදෙත් එක්ක කියන්න ඕන
පංචේ කුමාරේ පස්දින්
හා
කුමාරේ පස්දින් සමග කොළඹ කොළඹ නගරම් ගමසා කොළඹ නගරයට
යන්නේ මොකිවනම් හරි ඉතින් මේක මේ ඉතෝ නවහි දිවසේහි මෙතෙන් පටන් දින නමයකින් ඕක පාලියේ යෙදෙන එක ව්‍යවහාරයක් ඒක මතක තියාගන්න යම් තැනක පටන් කියලා කියනවනම් පංචමී පදයක් නෙන්නේ කාලයක් ගැන කියෙද්දිත් එහෙමයි තතෝ පට්ටාය එතෙන් පටන් ඉතෝ මා ඉතෝ මාසේන මෙතෙන් පටන් මාසයක ඇවෑමේ මාසයකින් පසුව ඒ විදිහට යෙදෙනවා ඒත් එක්ක පිටිපස්සෙන් එන්නේ තතියා පදයක් මාසයකදී අතක විදිහට තතියා පදයක් එනවා කියලායි මතක තියෙන්නේ තතියා හෝ පංචමී කියලානේ මෙතන පේන්නේ මම ඒක පොඩ්ඩක් බලලා කියනම් හරියටම මෙතෙන් පටන් දින නවයකින් කියන අර්ථය හරිනේ නේද?
මෙතන පංචමියදුනේ නැත්නම් කර්ම
මතකෙ දිහත් නම් තතියා අර්ථයක් තතියා පදයක්.
කර්ම
කොට කියන එක ගැලපෙන්නේ නැහැ නේද ඔතින් නේද? උපකාරයෙන් කියන අර්ථයක් නැහැ නේද? කෙරෙන් කියන අර්ථයක් නැහැ අපතේ. ඒවා ඒක තමයි කියන්නේ දැන් විභක්තියක තියෙන විශේෂ ප්‍රයෝග මේ. ඒ මৌলিক අර්ථයෙන් අපි කිව්වේ මේ කෙරෙන් කියන අර්ථය ඒක නෙවෙයි මේ.
තතියා.
තතියා කියන එකයි මතකයි. හරි. මම ඒක බලලා කියන්නම්. හරි. ඊළඟ එක.
මහා පංච දාසා දසන්නම් අස්සානම් බහුන් දිනම් අත්ත පංච දසංච ආහාරීසු
ඔ මේක දිසා කියලා නෙමෙයි තියෙන්නේ දාසා කියලා තමයි හදලා තියෙන්නේ. ඒක දියන්න වගේ පේන්නේ. හදපු එක හදා ගන්න ඕනේ ඒක දාසා කියන්නේ. පංච දාසා. දිසා එහෙම නෙවෙයි.
දාසියෝ පස් දෙනා. අශ්වයන් 15 දෙනාට බොහෝ ධන
15 දෙනාට හොඳට බලන්න.
දහ අශ්වයෝ 10 දෙනාට බොහෝ ධන වලද දියස්වල්ක්යක්ද ගෙනාවහ.
හරි. ගෙනාවහ. හරි. එතකොට ඔකේ කර්මපදී පද මොනවද?
කම්පති බහන්තින. අප්පකම් දසම්.
එතකොට ඒ ඔක්කොම කර්මපද නෙවෙයි.
එහෙම නෙවෙයි.
තිනං උදකං කියන පද දෙක කර්මපද දෙක. බහුං කියන පදයයි අප්පකම් කියන පදයයි කර්ම විශේෂණ පද. හොඳයි. හරි. ඊළඟ එක.
විසති පුරිසා දසෙහි ගෝණේහි චත්තාරි කෙත්තානි කසන්ති පුරිසය 20 දෙනෙකි ගොන් 10 දෙන කරණ කොට කුගර සතර කෙත්ත කුගර සතර හා
ඔ සී සා දොට ඒකේ කර්මපදී මොකක්ද කර්මය වාක්‍යයේ?
කෙත්තානි.
හා කෙත්තානි. තොර දසහි ගෝණේහි කියන පදේ
මේක තතිය කරණ.
හා කරණ පදයක් ඈ. හරි. තොර ඊළඟ එක.
වානිජෝ රූපියානම් දීහි සතේහි කට්ටේ අස්සේ
කිං. අට්ට අස්සේ.
අට්ටස්සේ කිංකා චතුනන්දනවන්තානං දීති. වේන්දා රුපිය 200 කින් අශ්වයන් 8 දෙනෙකු දෙදීගෙන ධනවත්තුන් 7 දෙනෙකුට ඉතිංගේ.
ඔකේ කර්මපදය.
අට්ට අස්සේ
අස්සේ කියන පදේ. එතකොට කිනිත්වා කියන පූර්ව ක්‍රියාවේ කර්මයත් අවසාන ක්‍රියාවේ කර්මයයි දෙකම අස්සේ කියන පදේ. හරි. එතකොට මෙතන රූපියානම් දීහි සතේහි කියලා තියෙනවා. නේ? රූපියානම් දීහි සතේහි. මොකක්ද ඒකේ තේරුම? රූපියානම් කියන එකේ විභක්තිය මොකක්ද? පබෝදානන්දස් තුටි 200ක් පිරීම කරන්නේ මොන වගේද? රුපියල් වලින්. ඒ නිසා මම ඔය ගැන ටිකක් කිව්වා ලොකු විස්තරයක් නෙවෙයි. ඒ පිරීමක් ගැන අදහස් කරනවා නම් මොන වගේද පිරෙන්නේ? ඒ පදය චට්ටියෙන් තියන්නේ. පූර්ණාර්ථ. පූර්ණාර්ථය කියන්නේ. එතකොට මෙතන සංඛ්‍යාවක් හෝ මොකක් හෝ පිරෙන්නේ මොන වගේද? ඊදී චට්ටියෙන් තියෙනවා.
විද්‍යාඥයන් සටහන් කරනවා.
ඔව්. මේ විදිහට හිතනවා. තිලානම් මුට්ටි තල මිටක් ඒ විදිහට ගොඩක් තැන් තියෙනවා. ඊළඟ එක. හරි. ඔව්.
තවසන් චන්දන් වනිතාන ච භාතරෝ මහන්තං පබ්බතං ආව ඉද්වා ච කපයෝ ආනසු. තවසන් චන්දන් චන්දන් වනිතාන හේ ස්ත්‍රීන් ආය දිනාමේ ච බාහරු සහෝදරයන් 6 දෙනා
සහෝදරයෝ 6
දෙනා සහෝදරයෝ 6 දෙනා මහන්තම් පබ්බතම් ආරම්භිකා මහත් පබ්බ පර්වතයකට නැග ච
සේ කපේව ආනිසු වඳුරන් පය දෙනෙකු ගෙනවා.
තෝකි කර්ම පදය.
අපය.
පබ්බතං කියන පදය විභක්තිය මොකක්ද?
පබ්බතං ဒုတိය ඒක.
ආ. ඒ ဒုတိය වුනි.
පෝවාක්‍යාවේ කර්මය.
ඔව්. කර්මය කියනවට වඩා උතනයි නැගපු තැන. හරි. 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 ඊළඟට
තාසම් මාතා තථාම්බානි කිංසා චතස්සන්නං දීතරානං දදිස්සති. ඇයලාගේ අම්මා අඹ 10ක් මිලදී
අඹ ගෙඩි කියලා කියන්නේ ඒ තැන්වලේ.
හරි.
අඹ ගෙඩි කියලා.
අඹ ගෙඩි 10ක් මිලදීගෙන දුවරු හතර දෙනාට මතු දෙයි.
හා. පැහැදිලි නේකේ නේද? බැනි එහෙමනම් සා මාතා වෙන්න ඕනනේ. ඒ මව කියලා කියනවා නම් එකම විභක්තියෙන් එන්න ඕන. දැන් මේක විභක්ති දෙකකින් ඉදින්නේ. තා සංඛ්‍යද්දි චට්ටි. චට්ටි බහුවචනයි. හෝ චතුත්ති බහුවචන වෙන්න ඕනනේ නේ. මෙතෙන් ගැලපෙන්නේ. එතකොට චට්ටි බහුවචනය. ඈනාගේ මව. පැහැදිලි නේද? බින්නාදී කරනවා නේද? ඔව් බින්නාදී කරනවා. එතකොට ඉතින් මේ චට්ටි අර්ථය තමයි තින්නේ ගැළපෙන්නේ. ඒමව කියනවා නම් සාමාතා වෙන්න ඕනේ. පැහැදිලි නේද? මාතාපදි ප්‍රථම ඒක වචන පදේ නෙමෙයි තියෙන්නේ මාතා කියලා. හරි. එහෙනම් ඊළඟ වාක්‍යය. පිටාන් එතන පදි හදා ගන්න ඕන පංච චත්තාලීස
පංච චත්තාලීස සහසහ සතසහස්සම් මනුස්සම් මනුස්සා වසන්ති ඉදාන් දැන් ලංකාවේ ලංකාවෙන්
ලංකාවෙහි
ලංකාවේ
සප්තමි
ලංකාවේ සද්දහසකින්
නේ පංච චත්තාලීස කියලා කියන්නේ
45
සත සහස්සං කියලා කියන්නේ නෑ සත කියන්නේ ලක්ෂ 100ට කියන්නේ සහස්සං කියන්නේ 1000 සහස්ස 1000 එතකොට සත සහස්ස කියන්නේ ලක්ෂයට 100 ඒවා 1000ක් කියන එකයි උතන පදේ හැදෙන්නේ සතානං සහස්සං සත සහස්සං සතානං සහස්සං සත සහස්සං එතකොට සියයේ ඒ වාගේ දහසක් සියක් දහසයි. සත දහස කියලා කියන්නේ සියක් දහස. එහෙම නැත්නම් ලක්ෂය. දුරේ සංඛ්‍යාවල අර්ථ හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. මම ඉගෙන වැඩි විස්තරයක් ඊළඟ දවසේ කියන්නම්. නැත්නම් ඔක්කොම ටික ටික වැඩි වෙයි. ඇතැම් වෙලාවක සංඛ්‍යා දෙකක් ಗುಣ වෙලත් අර්ථේ නවස්තතිය තියෙනවා. දැන් මෙතන එක ඒ වගේ අවස්ථාවක් සත සහස්ත කියද්දි ගුණිත සංඛ්‍යා කියලා ඒවට කියන්නේ විස්තර ලියා ගන්න ඕනේ නැහැ. පිරිසත්ත දඩුයි එතන. ඒ ටික මම ඊළඟ දවසේ විස්තරයක් කියන්නම්. ඒතර ගුණිත සංඛ්‍යාවක් කියන්නේ ඒ සංඛ්‍යා ශබ්ද දෙක එකට ගුණ වෙලා තමයි අර්ථය ගන්න ඕනේ. සත සහස්ත කියද්දි සත 100 සත සහස්සනේ තොර සත කියන්නේ 100ට මෙතෙන්ද වැඩි කිරීමක් කියනවා අතරමැදට ඊට පස්සේ 1000 දොට ලබනවා කොහොමයි අර්ථ ගන්න එතනත් එතකොට ඒකෙත් ගුණිතයක් කියන්නේ තේරුණා නේද චතු චත්තාලීස චතු චත්තාලීස
පංච
තත්ත්වයි පංච නේ පංච පංච
තත්ත්වයි
තවද ඔන්නමයි අර්ථය ගන්න ඕන 45
ලක්ෂයක් කියලා
කියන්නේ ඔව් 45 ලක්ෂයක් පැහැදිලි නේද එතකොට
දැන් දැන් ලංකාවේ අධිෂ්ඨාන ලක්ෂය මිනිස්සු
වාසය කරා. හරි.
ඒකෝ දීගි පර්ශේහි අනුරාධපුරම් දන්වා නව දිවසේහි
නෑ නෑ නව දිවසේ වෙන්න ඕන.
නව දිවසේ තත්ත ප්‍රසංසා මහන් මහන් කේකේකේ
තව නෙවෙයි. ඉතෝ කියද්දි මෙතෙන් පටන් කියන අර්ථය.
වර්ෂ දෙකකින් අඟල්පුරයට ගොස් නව දවසක් එකේ වාසය කරලා
කරමින්
මහා විශාල කේතිය
මතු බලව් බල මතු බලව්
මතු බලව්
එතකොට
වන්දනා කරන්න
කියන්නේ බලන්න කියන අර්ථය. බහුවචන ද්විතියා බහුවචන වේ. එතකොට ද්විතියා බහුවචනයි. බලන්නේ චෛත්‍ය නිසා ද්විතියා බහුවචනයි.
මේ
දෙකේ චෛත්‍ය ගොඩක් විශාල වූ චෛත්‍ය බලව චෛත්‍යයන් බලව මගෙද
වස්සේහි
හා ඒක තමයි මම කිව්වේ අර විභක්තිය මම බලලා කියන්නම් කියලා. ඕක තතියා කියලායි පේන්නේ. තතියා හෝ පංචමී මම එක බලලා කියන්නේ. මෙතෙන් පටන් දින 9කින් දින නෙවෙයි මෙතන නම් වර්ෂ දෙකකින් කියලානේ. කලින් වාක්‍යගත ඕකම තිබුණානේ. සත්තමී කොහොමද
තියෙන්නේ?
නව දින 9ක් කියන එකයි. ඔක ද්විතියා. එතකොට නව දිවසේ කියන පදෙත් ද්විතියාවක්. ද්විතිය විභක්තියේ යෙදෙනවා අච්ඡන්ත සංයෝගී ද්විතිය කියලා මම ඒක ගැනත් කිව්වා. එතකොට අකණ්ඩව යමක් කරනවා නම් යම් ක්‍රියාවක් ඒ කියලා තියුණා නේද?
හා
ඒ තැනකදී ඒ කාලය හෝ එහෙම නැත්නම් දුර ප්‍රමාණය හඟවන පදය ද්විතියාවෙන් යෙදෙනවා. කාලද්ධාන මග්ගේ අච්ඡන්ත සංයෝගී ද්විතිය හරිය වගේ මට හරියටම මතක නැහැ සූත්‍රය. ඒ විදිහේ මතකයක් තියෙන්නේ.
අකණ්ඩයම කරායි නම්ය
ද්විතිය.
එහිදී ඒ කාලය හෝ දුර හඟවන පදය ද්විතියවින් යෙදෙනවා.
වසන්තයත්ම
වසන් මේ කියන එක නෙවෙයි කියන්නේ වසමින් කියන වසන්නාහු කියලා ගන්නත්
පුළුවන්.
නව දිනක් කියලා අපි සාමාන්‍යයෙන් කියනවානේ. නව දිනක් කියලා අපි කියනවානේ සිංහලෙන්. හරි. අර්ථය. අවසාන එක නේද තියෙන්නේ. ඒකත් එහෙනම් අපි මේ ජිනසිරියස් මටම දෙමු නේද කියන්නේ.
දාසෝ ඒකේන හත්තේන තේ නාලිකා නාලිකේරේ ඉතරේන ඒකං පනස බලං ච ආනිති. දාසයා එක් අතකින් පොල්ගෙඩි දෙකක්ද අනිත් අතින් කොස් කෙඩියක්ද ගෙන ඒ.
හොඳයි. හරි තව එකේ ගැටළු මොනවා හරි තියෙනවා අහන්න බලන්න ඉක්මනට. මේ සංඛ්‍යා ගැන තව ඇතම් තැනක මේ දැන් මෙතන ಗುಣ වෙලානේ තියෙන්නේ. ඇතම් තැනක එකතු කරලත් අර්ථ ගන්න තියෙනවා. තේරුණා. මොකද්ද තේජානන්දස් උදාහරණයක් කියමුද? මම කිව්වා එක උදාහරණයක්. අසීතින් දස ඒකෝච ඉන්දනාම මහබ්බල. මොකද්ද එතන තේරුම?
අසීතින් දස ඒකෝච. අසීති කියන්නේ 80. දස කියන්නේ 10. 1 කියන්නේ 1. එතකොට 80 වරක් 10යි 800යි 800 වරක් එක 800යි. එහෙමද? දැන් මේ උඩේ කේ වගේ ගත්තොත් එහෙම 800යි.
තේරුණාද? උඩ ක්‍රමයට මේ ගුණ කරලා ගත්තොත් එහෙම 800ක්. එහෙමද මේ කියන්නේ?
නෑ.
මෙතනදි කියන්නේ එකතු කරලා ගන්න කියනවා. මේකේ අර්ථය. එතකොට 91යි. අසීතින්ච දසච ඒකෝච අසීතින් දස ඒකෝ කියලායි පදේ හැදෙන්නේ. අසීතින්ච දසච ඒකෝච අසීතින් දස ඒකෝ. නේ නේ. 80ට 10ක් එකතු කරපුවාම 90යි. 90ට 1ක් එකතු කරපුවාම 91යි. බෙදලා නම් කොහොමත් ගන්නෑ. එක්කෝ ಗುಣ කරලා නැත්තම් එකතු කරලා ගන්න ඕන. බෙදලා ගන්න එහෙම රීතියක් නෑ. එතකොට ඒක කොහොමද කියලා ඒකේ නිරුක්තිය අට කතාවල පෙන්නනවා. කොහොමද මේ පදේ හැදුනේ කියලා. මේ පදේ අර්ථය මොකද්ද කියලා. එතකොට දැනගත්තා. එතකොට දැන් මම මේ කිව්වේ දැන් අපි හිතමුකෝ සත සහස්ස කියලා තියෙනවා නම් එතකොට සත සහස්ස 100යි 1000යි සංඛ්‍යා දෙක. එතකොට 1100යි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. සත සහස්ස කිව්වමනේ. එතකොට දැන් හරි ප්‍රශ්නේනේ. දැන් 1100ද ලක්ෂද? ඒ නිසා තමයි ඒවට නිරුක්ති දෙන්නේ. සතානං සහස්සං සත සහස්සං. 100යි ඒ වාගේ දහසක්. 100ක් දහසයි. දෙදෙන්නේ. ඒ නිසා තමයි අපි ඒක දැන් මේවා ඉගෙන ගන්න ඔය නිසානේ. මෙහෙම ක්‍රම තියනවා කියලා දැන් මේ ඉගෙන ගන්නේ ඔය ටික විසඳ ගන්න ඕන නිසා. ඉතින් ඊට පස්සේ ඒ වගේ නිරුක්ති කොහොමද හැදෙන්නේ කියන එක සමාස පාඩම් වලදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ගිහම කොහොමද මේවා විග්‍රහ කරගන්නේ, වෙන් කරගන්නේ? ඒ වගේ අර්ථ කොහොමද කියන්නේ? ඒ ක්‍රම සමාස පාඩම් වලදී ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් අට කතාවේ කියනවා මේකේ නිරුක්තිය මේකයි කියලා. එතන කියන්නේ නෑ මේ අසුවල් ක්‍රමීටයි මේක අසුවල් සමාසයෙන් හැදුනේ එහෙම විස්තර කියන්නේ. එතනදී ඒකේ නිරුක්තිය කියනවා. මේ පදේ අර්ථය මේකයි කියලා. එතකොට ඒ ඔස්සේ අපි ව්‍යාකරණ කතාව අපි හිතා ගන්න ඕනේ. ව්‍යාකරණයේදී වෙනම විෂයක් විදියට නෑන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ හිමනම් මේ කියලා තියෙන්නේ අසුවල් සමාසයයි මේ. විග්‍රහ වාක්‍ය දෙක ගමන් අපිට කිව්ව හැකි මේ අසුවල් සමාස ක්‍රමීටයි මේක හැදිලා තියෙන්නේ. එතකොට අන්න අපිට ඒකේ අර්ථය තේරුම් ගන්න පුළුවන්. හරි නේ නේද?
අවසේ කරන්නේ අසීතින් දසේ කෝචයි කලින් තමයි මහ බලම. ඒක තමයි එතකොට ඔක ඒක නව් දිනේ 91. එතකොට එහෙම නොකිය ඔහම කියන්නේ එක්ක අර
ගාතාවට ගැලපෙන්නේ.
එහෙනම් වචන ලස්සන වෙන්නද නැත්නම්
ගාතාවට ගාතාවක් තියෙනවද? ගාතාවක් නියන්න. ඒ ගාතාවට ගැලපෙන විදියට. මේක ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අපින් අහලා අතින් තේරුමකුත් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමී. භාග්‍යතුන් වහන්සේ ඔය හැම ක්‍රමයකටම දේශනා කරලා තියෙනවා. සංඛ්‍යා ක්‍රම මතක විදියට පහක් විතර තියෙනවා. මේ විදිය හැදෙන්න පුළුවන් විවිධ ක්‍රම. ඒ ක්‍රම පහටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ තැනක ඉතින් අපි මේ පහම දැනගෙන ඉන්න ඕන. ඒ වගේම ඒ තැනදී මේකේ අර්ථය මොකක්ද කියලා ඒක දන්නේ භාග්‍යතුන් වහන්සේ සහ භාග්‍යතුන් වහන්සේගේ අදහස් දන්න සමීප ශ්‍රාවක මහරහතන් වහන්සේලා. ඒ නිසා තමයි ඉතින් මේ අට කතාවල මේ විස්තරය තියෙනවා කොහොමද මේකේ අර්ථය කියලා. ඒ තැන්වල මේ විදිහට අපි අර්ථ ගන්න
ඕනේ. එතකොට අපි තේරුම් ගන්නේ අසීතින් දතර ඒකෝ චින්දනාම මහත්තලා.
ඉන්ද්‍ර කියන නම තියෙන 91ක් පුත්‍රයෝ කියන එක.
පුතුන්
මහත් බල ඇති. මහත් බල ඇති. හරි නේද? ඉස්සරහට යමු එහෙනම්. මේ සංඛ්‍යා ඉතිරි හැදෙන ක්‍රම ගැන මම කියන්න ඊළඟ දවසේ. අද
අරිය චිත්තයස් මහිමත් අරුයි කට්ටි අරුයි මේ ගෞතම නන්දයස් නත් නේද හරි අපව මට ඒක මතක් කරන්න පොඩ්ඩක් එදාට මෙහෙම දෙයක් කිව්වා ඒක පොඩ්ඩක් අහගන්න ඕන කියලා ඊළඟට පාලියට මේව කරන්න තියෙනවා නේද සිංහල වාක්‍ය පාලියට පරිවර්තනය එහෙමනම් ඒකත් අපි පටන් ගමු කීපයක් කාගින්ද පටන් ගන්න
මේක මොකද
කියන්නේ නියන්ද තේජනන්දස්ම කියමු ගන්න පළවෙනි එක
ස්ත්‍රී සතර දෙනි අමගේ ලේටක් වෙනව දුවරු දෙදෙනා කුට
හරි ඔය ටික වෙන් කරගද්දි ඉස්සල්ලාම අපි වාක්‍යයේ මේ පද මොනවද කියලා වෙන් කරගන්න ඕනේ ඉක්මනට එක වාක්‍යයක් ලියමු බලන්න තේජානන්දස් නේද ඕකම ලියමු ඒ වැඩේ අපි හොඳට කරන්න පුරුදු වෙන්න ඕනේ දක්ෂ වෙන්න ඕනේ. එතකොට වාක්‍ය අනිපතර පරිවර්තනය කරන්න අමාරු නෑ. අඹ විදි 8ක් ගෙනවුත් දුවරුන් දෙදෙනෙකුට දුන්හ ඉඳ තියලා යතු තව මෙතනම ගන්න තව ටික දුන්හ ඉන්න දම විචයස් මම බලන්න මේකේ පහලිය ලියන පෙන් ටිකක් වලඳ 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 හරි ඉක්මන් රෙන්න විභක්ති ලා විභක්ති ටික වෙන් කරගමුකෝ ඒ ටික නේද? ආ. ස්ත්‍රීහු හතර දෙනෙක්. විභක්ති
චතස්විති.
නේ විභක්ති යමුනේ විභක්ති.
පඩම.
ආ. එයි ප්‍රථම වෙන්නේ වාක්‍යයේ
කර්තෘ
කර්තෘපදී. හරි. යටින් ඉරක් ගහලා ඒ හතරට ඒ පද තුනට යටින් ඊතලය චූටි ඊතල යක් ගහලා යන්න කතෘ තුර කතෘ කියන්නේ ඇත්තටම ස්ත්‍රීහු කියන ಪದේ ඉතින් හතර දෙනෙක් කියන එක විශේෂණය කතෘ ಪದයට සම්බන්ධ ಪದ නිසා මම ඒක ඔක්කොම කතෘ කියලාම ලියන්න කිව්වේ හරි ඊට පස්සේ ප්‍රථම වරහන් තුලේ කතෘ කියන එක වරහන් තුලේ ප්‍රථම කියලා දා ප්‍රථම දැන් යටින් තේරුම් ලියන්න. එතනම යටින් අරකට යටින් තවත් ඊතලයක් ගහලා කත්කෝ කියන එකට යටින් තවත් ඊතලයක් ගහලා ওই ටික පරිවර්තනය කරන්න පාළියට. එමනම් ඊළඟ එක
අබෝධානන්දයස්මයිම බලන්න ඉන්න. අඹගිරි අටක් කියන එකට ඒ යට මොකක්ද?
අට කොම්බ
ඒ වාක්‍යයේ මොකක්ද? කර්තෘද කර්මයද මොකක්ද?
නැහැ ඒක කර්මය.
අවසාන ක්‍රියාවෙත් කර්මය. දෙකේම කර්මය. හරි ඒකට යටින් ඉරක් ගහලා අර විදිහටම කර්මය කියලා ලියයි. කර්මය ဒုတိය. තවිය මෙහෙම පටන් ගන්න. ටිකක් අපි ඉක්මනට ලියමු. ဒုတိය වරහන් එතන. හරි තේරුමක් ලියන්න. ඊළඟ එක ලියන්න තේරුම. පූර්ව ක්‍රියාව.
අම්බන් පළවෙනි
නේද? ඒ මොකද්ද ඒ නියපු? අත්තේවා ආත්තේවා. ඒ මොකද්ද? හොඳ කියලා මොකද්ද ඒ වචනේ කියලා? ආහාරිත්ව කියන තුරු. අනිත්ව කියන තුරු. හරි අනිත්ව. හරි. ඊළඟ එක. ගෞතම වංශයස් මොකද? ඉතින් ටික දීමු බලන්න.
අම්බානි
පලානි කියලාද? පලානි අවශ්‍ය නැහැ. ඕකේ සංලක්ෂයකුත් තියෙනවා නේද? අදෝ ලිපියක්. අඹ කොස්සාදී ගස් කියවෙන විට ඒවා පාලියෙහි පුල්ලිංගයෙන් සිටිත්. ගෙඩි කියවෙන විට නපුංසක ලිංගය ගනිත්. පැහැදිලි නේද? ඉතින් නපුංසක ලිංගයෙන් දාපහම ගෙඩි කියලා තේරුම්
ගන්නවා.
හා හරි. මේක අපි අයින් කරමුද එහෙමනම්? මේක අයින් කරමුද අපි? මේක මේකනම් මේක ටිකක් ගහනවා තමයි. ඔව්. මේක චතුත්ති චතුත්ති බහුවචන. ඒකට අපි කියන්නේ සම්ප්‍රදාන. සම්ප්‍රදාන පදය යෙදෙන්නේ චතුත්ති විභක්තිය. සම්ප්‍රදාන කියලා ලියලා චතුත්ති කියලා වරහන් ඇතුලේ දෙන්න ඕන. හරි. සම්ප්‍රදාන අත්මල් කරන අල්මයන්නේ අනන්ත චතුත්ති.
නුවර දෙදේ දෙන්නම් විතරව.
හරි. ඉත්‍රි පදෙත් එහෙම ලියමු නේද? අදංසු කියන අදංසු පදේ හොඳයි. දදින්සු කියන තේදෙනවා. අදංසු පදේ හොඳයි. අදංසු. හරි. මේකේ තව ගැටලු තියෙනවද? ඔය ලියපු විදිහ මොකක් හෝ අපහැදිලි කමක් කාට හරි? මේ විදිහට වාක්‍ය වෙන් කරගන්න ඕන. සිංහලයක පාලියට පරිවර්තනය කරද්දී. එතකොට පැටලෙන්නේ නැහැ. මේක මොකක්ද විභක්තියේ මේ කොහොමද දාන්න ඕනේ ඒක එච්චර හිතන්න දෙයක් නැහැ. ওই විදිහට වෙන් කර ගන්න පුළුවන් නම් වාක්‍ය හදා ගන්න පුළුවන්. හරි නේද? තව අපි වාක්‍යයක් දෙකක් කියලා එහෙනම් අදට නවත්තමු. ඊළඟට තව පොඩ්ඩක් අලුත් පාඩමේ ටිකක් තියෙනවා. ඒ ටිකත් කතා කරලා නවත්තමු. ඊපස් හිස්තම් පුරවන්නත් තියෙනවා නේද? ඒ ටික එහෙනම් ඔක්කොම ටික අපි දෙමු ජිනසිරියා යසමට. හරි. මේක තව අපි කීපයක් තව කවුරු හරි අපි කතා කරන් යමු නේ. ඊළඟ ගැටලු තියෙනේ වහන්න බලන්න දෙන්න. 10
වෙනි එක තියෙනවා.
මේකේ
එයින් කියනවා 17 වෙනි එක.
ඔව්. ඒ අය අතරින් කියලා අර්ථය ගන්න ඕක.
ආ හරි.
අර ප්‍රශ්නේ
බහුවචනෙන් තියෙනවා නම් සම්ති කියලා දාන්න. ඒක වචනයක් මන් තියෙන්නේ අත්ති කියලා ගන්න. ඇතැම් තැනක බහුවචනෙත් අත්ති පදේ යෙදෙනවා. එතකොට ඒ තැනක නිපාතයක් කියලා සලකන්න. දැන් බුද්ධ දේශනාවේ ඇතැම් තැනක අත්ති කියන පදය බහුවචන පදවලටත් යෙදিলা තියෙනවා. රුක්ඛා අත්ති කියලා තිබුණා කියමුකෝ. එතකොට ඒ තැනක දැන් වෙන්න ඕන රුක්ඛා සම්තිනේ. එතනදී අත්ති කියන පදය මේ ක්‍රියාපදයක් නෙවෙයි නිපාතයක් කියලා පෙන්නලා තියෙනවා. එතකොට නිපාත පද වර්ණෙකින් නැහෙනේ.
ක්‍රියාපදයෙන්ම සම්ති වෙන්නේ.
සම්ති වෙන්නේ.
මෙතන සම්ති කියලා නේ ගන්නෙ.
ඔව් මෙතන සම්ති කියලා දාගන්න.
මොන නිපාතයක් කියලා අර්ථකථනය කරන්නේ නිපාත වල කාර්යයට හානියක් වෙන්නේ
නැහැ. නිපාතයක ක්‍රියා අර්ථයක් තියෙනවා. දැන් ක්‍රියාපද මම ඒ කතාව කරගෙන උත් කිව්වා මතක විදියට ක්‍රියාපද වර්ග තුනකට බෙදෙනවා ආඛ්‍යාත ක්‍රියා කිතක ක්‍රියා නේපාතික ක්‍රියා නිපාත එතකොට ක්‍රියාපදයක කටයුත්ත කරනවා එතෙන් තමයි හරි නේද තව ගැටලු තියෙන තැන් අහන්න බලන්න ඉක්මන
කියන්නේ
අට අම්බානි කියලා ලෝකේ නපුසරි
දෙන්නේ.
අට අම්බේ. එතකොට අඹ ගස්.
අම්බේ
නේ අඹ ගස්. අම්බ ගස්. එතකොට අම්බ ගස් අටක් ගිනෙන්නේ.
අට අම්බානි පලානි.
පලානි කිව්වත් කමන්නේ. අට අම්බ පලානි කිව්වත් කමන්නේ.
අට අම්බේ පලානි කියන්නේ.
එහෙම කියන්නේ නැහැ. අට අම්බ පලානි කිව්වොත් ඒක සමාස කරලානේ අම්බ පලානි කියන්න පුළුවන් සමාස කරලා එහෙනම් නැත්නම් අම්බානි පලානි කියලා වෙන් කරලා දැනට අපි කියමු අර විදියට නොකිය.
නේපාතික
කියන්නේ නිපාතය ක්‍රියාපදයක් විදියට යෙදෙන අවස්ථාව. මා විසින් කියන අර්ථය උතනේ. මිලදීක ඒක ඇත්තටම තාම ඒ පදේ කෙරිලා නැහැ. කීත කියන එකයි පදය. කීත. කීත කියලා කියන්නේ මිලදී ගත් කියන අර්ථය. ඒ පදේ හදාගන්න විදිය අතීත කිතක වලදී තමයි යහුවෙන්නේ. අතීත කාල කිතක පද. එහෙම හැදෙන්නේ නැහැ පදේ. කීත කියලා ඉපදේ හැදී. ඒවා ගැන නම් ඉතින් වැඩි විස්තර අපිට දෙවෙනි පොතේදී තමයි කතා කරන්න වෙන්නේ. මෙතන අපිට එන්නේ නැහැ නේද? කියන්නේ භාෂා උත්තරනේ පළවෙනි පොතේ අතීත කාල කිතක ගැන කියවෙන්නේ. ඒ නිසා අපි ඒව ගැන දෙවෙනි පොතෙන් කතා කරමු. පොඩ්ඩක් මම මුලින් ටිකක් කියලා තිබුණා. මෙතන එක දැනට එහෙම ගන්නකො දැන් මේකේ අතීත අර්ථයක් තියෙන්නේ. ඒ වගේම කර්මකාරක අර්ථයක් තමයි තියෙන්නේ. මිලදීගත් කියන එකේ තේරුම මිලදී ගනු ලැබූ කියන එකයි. මා විසින් මිලදී ගනු ලැබූ කියන එකයි උතන අර්ථය. පැහැදිලි නේද?
දැන් මායා කීත
කියන්නේ? ඔව් මායා ඒක ඉතිරි විභක්තිත් එක්ක ගන්න ඕන. අශ්වයන් 12 දිනාගෙන් කියලානේ තියෙන්නේ.
12
දිනා. අශ්වයන් 12 දිනා අතරින් කියලානේ. එතකොට අශ්වයන් 12 දිනා කියන පදේ තියෙන්නේ
සප්තමීන් හෝ චට්ටි බහුවචනේ. එහෙමනම් ඒකටම විශේෂණ පදයක් තමයි මා විසින් මිලදීගත් කියන පදේ. කීත පදෙත් එතකොට ඒ විභක්තියෙම යන්න ඕන.
කීතේසු
මයා මා විසින් කීතේසු මිලදී ගන්න අපි ඒක ගලපලා කියන්න ඕන මිලදී ගත්තා ඌ ද්වාදස අස්සේසු අශ්වයන් දොළොස් දෙනා අතුරි ද්වාදස අස්සේසු ද්වාදසේසු කියලා කිව්වත් හරි ද්වාදසේසු කිව්වත් හරි ද්වාදසේසු නෙවෙයි පදේ හැදෙන්නේ ද්වාදසසු කියලා ඈ
ද්වාදසසු
ඔව්
අස්සේසු ද්වාදසසේසු කියලා ගන්න සමාසෙ
පුළුවන් එහෙමත් පුළුවන් එහෙම ලියන්න එපා දැන් සමාස තම කරලා නැති නිසා ද්වාදසසු අස්සේසු ඊට පස්සේ තියෙන කොහොමද ඒකං ඒකෙක් අඤ්ඤස් අඤ්ඤස්ස මනුස්සස්ස විකිනි අපි ඒ වාක්‍ය ලියමුකෝ එක මොහොත තේජානන්දස් මම ලියන්න බලන්න ඒක හේතුවක් අර තාම කෙරිලා නැති පදයක් ඇවිල්ලා තියෙන නිසා. ඒ වගේම ඉතින් මෙතෙන් ටිකක් ආපුවම අමාරුයි අතර. තාම ව්‍යාකරණ කාරණාව කියවිලා නැහෙනේ. උඩට ගලප ගන්න අමාරුයි. කර්මකාරක කෙරිලත් නැහැ. කර්මකාර කිතක කොහොමද කෙරිලා නැහැ නේද? අතීත කිතක පොතේවත් නැහැ මේකේ. ඒතකොට එහෙම නම් මා මිලදී ගත් මා කියන එකට එහා පැත්තේ විසින් කියලා තරහන් ඇතුලේ දාන්න. මිලදී ගත් කියන එකට වරහන් ඇතුලේ දාන්න ගනු ලැබූ කියලා.
පුළුවන්.
ඒ පදේ එතන ඉවරයිනේ. අහං කියන පදේ තමයි මෙතන කත්‍රූ පදේ. මෙතන මේ අශ්‍රයාට විශේෂණව තමයි කියන්නේ මා විසින් මිලදීගත් කියන එක. පැහැදිලි නේද? මා විසින් මිලදීගත් අශ්‍රයා. ඉතින් ඒක අනුගම ක්‍රියාපදේ තියෙන ඕන කතාවක් නෑ. මා විසින් මිලදීගත් අශ්‍රයා දුවයි. ඒතකොට ඒක අදාළ නෑ දෙන්නේ. විශේෂණ
කත්‍රූ
පෙන්නලා නෑ. අහං තමයි කත්‍රූ. සුගතවන්ස සම්ලිය මොබනන්නේ කොටෝකේ මුල් පද මිලදීගත් කියන පදේ ඉඳන් අශ්වයන් 12 දෙනා 12 ගෙන් කියන පද ඔක්කොම ටික එකට යනවා ඒ ටිකේ අර්ථය ඔක්කොම ඒ ටිකට ඉරක් ගහලා ලියා ගන්න නිද්ධාරණ නිද්ධාරණ යන්නත් චූටි ඔව් හිතාගෙන ගහලා නිද්ධාරම වෙන එකක් ගන්න බලන්න මහ ප්‍රමදාය නෑ නෑ පළවෙනි එක හරි දෙවෙනි එක මහ සත්තර හරි
අර්ථයෙන්
තේරුම් ගන්න තේරුම් මත ඇති මා විසින් කියන එක මයා මුලරට අහං කියලා පදයක් දාගන්න කතෘ පදේ
අහං
එතන මම කියලා ලියන්න ඕනේ නැහැ සිංහලෙන් මම කියන එකට ටිකක් උඩින් ලියා ගන්න. මොයා. හරි. දොට අර පද ඔක්කොම ටික අපි සත්තමී බහුවචනින් තියමු. මිලදීගත් කියන එකේ පදේ කීත. එතකොට ඒක සත්තමී. කීතේසු. ඒක නාම පදයන්නේ. කිතකයක් කියන්නේ කිතක නාමයක්. කීතේසු. කීතේසු ද්වාදසසු අස්සේසු හරි ද්වාදසසු අස්සේසු කමන්නේ කමන්නේ
කීතේසු
කොම්බු කොම්බු සාරික බැලද සෑ අසීසු හ්ම් එතකොට මේක මෙතන යටින් ලියාගන්න එකෙකු කියද්දි ဒုတိය
ဒုတိය ඒකෝ එක
ඔ ဒုတိය ඒක වචන කියලා ලියාගන්න යට ဒုတိය කියලා දොට ඒකම්
ඈ
දෙකයි ඒකවත් නෙකියි කම් ඒකම් හරි ඔය අඤ්ඤස්ස මනුස්සස් දොරව චතුත්ති වරහන්තුරි චතුත්ති කියලා දාන ඇටි ඇටි චයන් දව තම්තේ අඤ්ඤස්සනි ආ අඤ්ඤස්ස මනුස්සස්
කාර්යපතිය කරුත
හරි මනුස්සස් නේ කෙලවරේ තව සයිනු දෙකක් ඉන්න ඕනේ මේ දෙක වෙන් කරලා නෑ නෑ තව එකක් මනු ඉතිරි දෙක බෙන්දලා සස් දොට වික්කිනි ඔව් වික්කිනි වික්කිනි හරි තිතකුත් තිතින් තියන්න ඉවර කරන්න ඕ
මේ මොකද
පැහැදිලි නේද? ඔතන මේක වාක්‍ය කොහොමද ඉන්නේ කියලා. තව ගැටලු තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. අඤ්ඤතරස්ස මනුස්සස්ස. ඇයි? විකිනීම ලබන කෙනා චතුත්ති වෙන්න ඕනේ. අඤ්ඤතරම් මනුස්සම් වෙන්න බෑ. එහෙම තරි වෙලෙ වෙන්නේ මිනිහවත් විකුණලා. නේද? එතකොට
ඇයිසන ඒකම් කිව්වේ මේ ඒකෝ
ඉති
අපොන්සලි ඒක
ද්විතීය පදේ නෙමෙයි ද්විතීය කෝචන ඉති විකුණපු එක විකේ මම විකේ මොකෙක්වද එකෙක්ව
ඒකෝ ඒකම
ඔව් ද්විතීය බහුවචන බහුවචන නෙමෙයි ද්විතීයදී ඒකවචන ඒක શબ્දයේ ද්විතීය ඒකවචන එකෙක්වනි විකේ
නපුංසකෙන්නේ
දෙකවන්නේ නෑ නේද එක් අස්වේ කියන එකනේ ඒකං අස්සං කියන එකයි මෙතන දැන් ඔය අස්සපදේ නැති නිසා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ එක් අස්වේ එක්ක ඒක අදා ගන්න ඕනේ තින්න ඕන
නෑ
ඒකං අස්සං
සර්ණ නාමික පාඩම් එක මේ වැරදි මම ඒකං කියන එක පොතෙන් දෙන්නේ කියන මාතක
නේද ඒක શબ્දේ වර්ණගෙන විදියද යෝ යේ යන්නේ ඔව් එතකොට යෝ ශබ්දය වගේ එතකොට යෝ ශබ්දය යෝ යේ යන් යේනේ
යන් කියන්නේ
හරි නේද එතකොට මේකේ කතරූපදේ අහං කියන පදේ අහං කර්මපදය ඒකං කියන පදේ එකෙක්ව පැහැදිලි නේ ඒ විදිහට ඉතින් වාක්‍ය වෙන් කර ගන්න ඕන ඉස්සෙල්ලා එතකොට අමාරු වෙන්නේ නැහැ දැන් මේකේ කත් හරි වෙදේ මේ වික්කේම කියලා තියෙනවා දැන් කත්රු නෑනි මා කියලානේ තියෙන්නේ හරි වෙදේ එහෙම හිතන්න දෙයක් නැහැ ඉතින් ඒ කත්රු පෙන්වන්නේ නැහැ සමහර තැනක මේකේ කත්රු නෑ මම කියලා ඉන්නවා ඉතින් මා විසින් මිලදීගත් අස්වැයන් දොරොස් දෙනා අතරින් එහෙම නැත්නම් දොරොසගෙන් එකෙක්කු අන්නිනිසෙකුට මම වික්කෙමි කියන එකයි වාක්‍ය. මම කෑල්ල ඉතින් කියලා නැහැ. වික්කෙමි කියපුවම තේරුම් ගන්න එපා. මම කියලා ඉන්න ඕන කියලා ඉතින් ඒක කියලා නැහැ. හරි. තව ගැටලු ඒවා තියෙනවද? ලක්ෂයට කියන්නේ මොකද්ද? ලක්ෂයට ලක්ක කියන පදෙත් කියනවා. සතසාත පදෙත් කියනවා. පඤ්ඤාස කියලත් කියනවා. පඤ්ඤාසති කියලත් ඊළඟට කියනවා. පුළුවන්. එතකොට බහුවචනින් කියන්න පුළුවන් ඒක. එතකොට එහෙම නැත්නම් පඤ්ඤාසති සත සහස්සානි මනුස්සා කියලා කියන්න පුළුවන්. පුළුවන්. සහස්සානි කියන බහුවචනය. එතකොට හේතුව තමයි එතන කර සංඛ්‍යාවකින්ම විශේෂණයක් තියෙන නිසා.
ආ සංඛ්‍යන් වැඩි.
කොහොමද?
බහුවචනී යෙදෙන්නේ.
ආ. අනියස් සහස්සං කියනත් පුළුවන්.
පුළුවන්.
එතන කෝටි පහක් කියන කෙනෙක්
අඩ කෝටි අඩ කෝටි උපඩ කියලාත් කියනවා හරි අඩක් කියන අර්ථයෙන්
හයි
සත සංඛ්‍යා එක වචනෙන්ද මෙතන නම් බොහෝ විට බහුවචනෙන් තමයි අර්ථය පේන්නේ බහුවචනෙන් අර්ථය එන්න ඕන කියලා සතු සහස්සානි කියලා බහුවචනෙන් ඉන්න ඕන කියලායි මම තව පොඩ්ඩක් ඒක බලන්නම් ඒක වචනේ යෙදෙන තැනු තියනවද කියලා බොහෝ විට නම් බහුවචනෙන් තමයි යෙදෙන්නේ තැන සංඛ්‍යාවක විශේෂණේ තියෙන නිසා
දැන්
ඒ විශේෂණයක් නැති නිසා නැති නිසා දැන් මේක ඒ වගේ ඒවා 50ක් කියලානේ. එතකොට දැන් ඔක යෙදෙන විදිය ගැන 79 වෙනි පිටුවේ තිබුණා. මේ තියෙන්නේ. එතකොට ද්වේ වී සතියෝ 20 ඒවා දෙකක් කියන එකයි අර්ථය. එතකොට මෙතනත් ඒ වගේ ලක්ෂයේ ඒවා 50ක් කියන එකනේ 50 ලක්ෂය කියන්නේ. පැහැදිලි නේද? ලක්ෂේව 50ක්. එතකොට පඤ්ඤා සති ලක්ඛානි කියලා තමයි බොහෝ විට යෙදෙන්නේ. එහෙම නැත්නම් මැදට මනුස්ස පදේ දාලත් කියවෙනවා. කොහොමද? පඤ්ඤා සති මනුස්ස ලක්ඛානි. ඒ විදිහටත් යදන්න. පඤ්ඤා සති මනුස්ස සත සහස්සානි. මේ විදිහටත් තියෙනවා. හරි. කොහොම හරි කමන්නේ මේ වාක්‍ය Tamanට ලේසිම ක්‍රමයකට ලියා ගන්න. කොහොම හරි වාක්‍ය හරියන්න ඕන නේද? එතකොට
10 ලක්ෂ 10 කියන එක පංච
දසලක්ෂ කියන එක එහෙම කියන්නේ. දසලක්ෂයට වෙනම පදයක් තියෙනවා. ඔව්. එතකොට දසලක්ෂ කියලා කියන එක වඩා හොඳයි. දසලක්ෂ පදි. හදලකින් කියන්න පුළුවන්. එහෙම බුද්ධ දේශනාවේ තියෙන ක්‍රමයකට අපි පදේ ගන්න ඕනේ. හරි. තව ගැටලු තෙන් තියෙනවද? නැතුවෙති නේද? නිශ්ශබ්ද නිසා එහෙනම් අපි ඊළඟ කොටසට යමු නේ. හිතෙන් පුරවන එකක් විතර අපි ජිනස්රියස් මා කියමු බලන්න. ගාවියෝ ඈ
ගාවියෝ
සර් හරියට කියන්න ඕන.
මේ ගාවියෝ කෙත්තේ ආයින් දැන්
තේරුම ගාවී කියලා කියන්නේ කුඹරේ මොකද කරන්නේ? ගොයන් කපනවා. ආහින්දති කියන්නේ ඇවිදිනවාට. ඇවිදිති. ගච්ඡන්තෝ කියලා තියෙනවද? පස්සිංහ. ඕනේ නේ දේවච්චර අමාරු නේ. ඒකේ අමාරු එකක් තියෙනවා නම් කියන්න බෑ. හිස්තම් පුරෝණේ කිටි ඒක ගලපලා ඉතින් මේ සුදුසු විදියට සංඛ්‍යා පදයක් දාන්නයි තියෙන්නේ. ඒක එච්චර අමාරු නේ. අමාරු එකක් තියෙනා ඉක්මනට අහන්න බලන්න. නැත්තම් වෙලා යනවා අපිට ඉස්සරහ කොටසට යන්න විලාම මදි වෙයි. හරි නේද එහෙනම්? එහෙනම් ගැටලු නැතුව ඇති. ඉතිරි ටික එහෙනම් කියවන්න බලමු. කවුද කියවන්නේ? දමු විචයස්ම කියවමු බලමු ටික.
ක්‍රම සංඛ්‍යා. පඨන, පඨමෙන්, දුතියෙන්, සතිය තුන්ෙන්, චතුර්ථ පදයෙන්, පංචෙන්, පස්සෙන්, චත්ත සාවෙන්, සත්තම සත්තෙන්, අට මඩෙන්, නවම නවෙන්.
ඇති. ඊළඟ එක අරිය විලාසයස්ම තව ටිකක් කියවමු බලන්න.
විලාසන නැත්ේ ඒකාද සම 11 වෙනි. විසති විසී විසති මතිස්සෙන් සත්කාලි සතන
සතිම කියලා හදාගන්න එක
සතිම සත්කාලි සතිම සතුලිස්සෙන් සත්කාලි
සතම ඒකත් මතක නම් සතිම කියලා
සතිම
ඔව් සතිම කියලා එකෙන් ඕන සතිම සහස්සිම කියලා පදෙත් ඒ විදිහටම හැදෙනවා ඒකත් ඕනනම් සටහන දාලා තියාගන්න මම ඒක නම් බැලුවා මට මතකයි සහස්සිම ඒ මේකේ නැහැ ඒක ඕනනම් ලියාගන්න දහස් වැනි මේක සතිම කියලායි මතකයි මේක මම හදලා නැහැ මම බලලා කියන්නම් හරියටම සහස්සිම කියන්නේ 1000 දහස් වැනි කියන එකයි ඈ හරි ඉතිරි ටික අපි විස්තරේ කියවමු බලන්න ගෞතම මහසාරස්ම
මීනාදීව තද්දිත පද
කියති. එතකොට තද්දිත පද කියලා කියන්නේ නාම පදයක අගට තද්දිත ප්‍රත්‍යක් කිසියම් අර්ථයක් තියෙන තද්දිත ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන අලුත් නාම පදයකට. එතකොට මේවා දැන් හැම එකම බලන්න කෙලවරට මයන්නක් තමයි හැම එකම නෙවෙයි. පඨම, ဒုတိය, තතිය, චතුත්ථ, චට්ඨ කියන පද හැරුණම ඉතිරි හැම එකේම කෙලවරේ මයන්නක් තමයි එකතු වෙලා තියෙන්නේ. ක්‍රම සංඛ්‍යා එහෙම නැත්නම් ඊ වැනි කියන අර්ථය හඟවන්න යෙදෙන තද්දිත ප්‍රත්‍ය තමයි ඔය මයන්න. ඊට පස්සේ ဒုတိය තතිය කියන එකේ තිය කියලා කොටසක් එකතු වෙන්නේ. චතුත්ථ කියන එකේ ත කියලා කොටසක් එකතු වෙන්නේ. චට්ඨ කියන එකේ ට කියලා කොටසක් එකතු වෙන්නේ. ඒවා ද්විත්ව වෙලා පද හැදිලා තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම සංඛ්‍යා එතකොට ක්‍රම සංඛ්‍යාවක් හඳුන්වන්න තියෙන තද්දිත ප්‍රත්‍ය. ඒ හැම එකක්ම එකතු වෙලා තියෙන්නේ නාම පදයකට මුලින්. නාම පදයකට පස්සේ. පැහැදිලි නේද? ඒ නිසා තමයි ඒක අලුතෙන් හැදෙන තද්දිත පදයක් මේක. පස්සේ මේ හැදෙන සංඛ්‍යා පදේ. ඒවට අපි කියනවා ඒ වැනියා 10 වෙනියා 11 වෙනියා ඒ විදිහට හඳුන්වන නිසා ක්‍රම සංඛ්‍යා කියලා. හරි. ඉදිටිය කියයම්.
තුන්ලිංග වෙහිම දෙත් තුන්ලිංග නපුංසක ලිංගයන්හි ආකාරාන්තද ඉතිරිංගයේ පතම ද්විතියා ආදි වශයෙන් ඇතැම් පදේව ආකාරාන්තද චතුත්ථ පංචමී යනාදි වශයෙන් ඇතැම් පදේව ඊකාරාන්තද සිටිත් න යන්න අන්තේහි ඇති සබ්දෝ ඉතිරිංගයේදී සත්තම සත්නමි යනාදි වශයෙන් දෙආකාරයෙන් සිටිත්.
එතකොට ඒකේ මතක තියාගන්න තියෙන්නේ දැන් මේවා අපි එක පොඩි සටහනක් ඉක්මනට හදාගමු මෙතන. ඒක හොඳයි නේද? එතකොට නෑ ලියාගන්න අවශ්‍ය නෑ. අපි පස්සේ ඒක ඕනම් පිළිවෙලට මෙයා කරගමු. දැන් මේ සංඛ්‍යා ශබ්ද ශ්‍රී ලිංගයට එද්දි කොහොමද මේ ක්‍රම සංඛ්‍යා එන්නේ? පුල්ලිංග, නපුංසක ලිංග දෙකේ වෙනස් වෙන්නේ නැහැ. පඨම, ဒုတိය ඒක එතකොට පඨමෝ ဒုတိයෝ තතියෝ කියලා පුල්ලිංග පදත් එක්ක යෙදෙනවා බුද්ධ ශබ්දේ වගේ. එතකොට චිත්ත ශබ්දය වගේ නපුංසක ලිංගයේදී පඨමං, ဒုတိයං, තතියං, චතුත්ථං ඒ විදිහට යෙදෙනවා නපුංසක ලිංගයේදී. ශ්‍රී ලිංගයේදී පඨමා, ဒုတိයා, තතියා, චතුත්ථී, පංචමී ඒ විදිහට යෙදෙනවා ශ්‍රී ලිංගයේදී. පැහැදිලි නේද? එතකොට ඒ තැනක ඇතැම් තැනක ඊකාරයෙන් යෙදෙනවා. දැන් චතුත්ථී කියනවා කියලා. ඒක චතුත්ථා කියලා හිම යෙදෙන්නේ නැහැ ශ්‍රී ලිංගයේ. හැබැයි දැන් පංචමී කියන එක පංචමා වෙන්නත් පුළුවන්, පංචමී වෙන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න. දැන් මකාරයෙන් දැන් පඨමී කියලා නම් යෙදෙන්නේ නැහැ. පඨමී කියලා මට මතකයක් නැහැ යෙදෙනවා. පඨමා කියලාමයි ඒක යෙදෙන්නේ. දැන් සප්තම කියන පදෙන් පස්සේ තියෙන ඔක්කොටම මයන්නේ ඇවිල්ලා තියෙන එකතු වෙලා තියෙන කෙලවරේ. අන්න ඒව හැම එකක්ම ශ්‍රී ලිංගයට හදද්දි ඔව් සත්තමා වෙන්නත් පුළුවන් සත්තමී වෙන්නත් පුළුවන්.
පංචම කියන එකෙත් එහෙමයි. ශ්‍රී ලංකේදී පංචමී එහෙම නැත්නම් පංචම පස්වෙනි ස්ත්‍රිය කියන එකයි අර්ථය. පස්වෙනි ස්ත්‍රිය. එතකොට ඒක ලිංග තුනට දාලා අපි සටහනක් පස්සේ ලියාගමු. කොහොමද ඒක ලියාගන්න ඕන? සංඛ්‍යා ශබ්දය, සංඛ්‍යා ශබ්දය, ඊට පස්සේ පුල්ලිංග, නපුංසක ලිංග, ඉත්තිලිංග කියලා ඔය විදිහට බෙදාගෙන ඊට පස්සේ ওই ටික පහලට ලියාගෙන එන්න ඊළඟ දවසේදී. තේරෙනවද? එතකොට ශ්‍රී ලිංගයේදී ඇතැම් විට පද රූප දෙකක් තියෙනවා. සමහර ඒ වගේ. ඒ දෙකම ලියාගෙන එන්න. උදාහරණයක් පඨම කියන්නේ පඨම කියන සංඛ්‍යා ශබ්දය. පඨම ඊට පස්සේ පඨමෝ මේක නබුන්සක ලිංගයේ පඨම. මේකේ පඨම පඨම ඔය විදියට මේකේ තියෙන ටික ඔක්කොම ලියලා ලියාගෙන ඉන්නේ. ඒක හොඳයි. එතකොට පුරුදු වෙනවනේ Tamanට නේද? ටිකක් ඒ ටික ලියාගෙන එන්න එහෙමනම්. එතකොට පඨමෝ පුරිසෝ පඨමං චිත්තං පඨමා ඉත්ති අන්න ඒ විදියට යෙදෙන්නේ. ඒ වගේ සටහනක් දාගත්තම මේ සමහර දේවල් අපිට මීට වඩා පැහැදිලියි. දැන් මේ ඡේදෙන් කියනවට වඩා සමහර විටක මෙහෙම දාගත්තම පැහැදිලියි. නේද? උදාහරණිකුත් එක්කම මේක ලියා ගන්න ඕන. පඨමෝ පුරිසෝ. පඨමං චිත්තං. පඨමා ඉත්ති. අන්න ඒ විදියට ඉදිරියේ වටත් ඒ නාම පදේම දාලා ඉතින් අපිට හදාගත්තේ කි නේද? ඒකේ තේරුම එතකොට පළමු වෙනි පුරුෂයා. පළමු වෙනි මිනිසයා විභාගිකින් හරි මොකකින් හරි පළමු වෙනි ශිෂ්‍යයා හරි මිනිසයා හරි ඒ කියන්නේ. අන්තිමෝ. මජ්ජිමෝ අන්තිමෝ ඒ විදිහට හදනවා මේ පදත්. ඒත්ම නෑ නෑ මේ මැදමයා. මැද ඉන්න කෙනා. මජ්ජිම. හරි. ඒ ටිකේ තව ගැටලු තියෙනවද මොනවා හරි? එතකොට මේක අපි කියන්නේ පිරිසක් අතරින් තව කෙනෙක් ගැන කියද්දීනේ බොහෝ විට නේද? මේ ක්‍රම සංඛ්‍යා බොහෝ විට යෙදෙන්නේ නිද්ධාරණ පදත් එක්ක බහුලව යෙදෙනවා. මේ ක්‍රම සංඛ්‍යා නිද්ධාරණ පදත් එක්ක බහුල වේදෙනවා. නිද්ධාරණාර්ථයේ සත්වමී චට්ටි පදත් එක්ක බහුල වේදෙනවා මෙන්න මේ ක්‍රම සංඛ්‍යා. මොකද පිරිසක් අතරින් පස්වෙනියා. පිරිසක් අතරින් තුන්වෙනියා. එහෙමනේ කියන්නේ. එතකොට අර මුලින් යෙදෙන චට්ටි හෝ සත්වමී බහුවචන පද නිද්ධාරණාර්ථයේ කියලා බොහෝ විට බොහෝ තැනක මතක තියාගන්න. තේරුණා නේ? අපි උදාහරණ කීපයක් ඊළඟ දවසේ කතා කරද්දී තේරෙයි. එතකොට ඔන්න මේ පළවෙනි උදාහරණ එකමට බලමුකෝ. 24 වෙනි අභ්‍යාසෙ ගච්ඡන්තේසු දසසු පුරිසේසු සත්තමෝ වානිජෝ හෝති. යන්නා වූ පුරුෂයන් 10 දෙනා අතුරින් සත්තමෝ 7 වෙනියා වානිජෝ හෝති. විලෙන්දෙක් වෙයි. පැහැදිලි නේද? එතකොට දැන් මේ සත්තමෝ කියන පදය ක්‍රම සංඛ්‍යාවක්. වෙනියා කියන අර්ථය හඳ ඒ හඟවන පදයක්. ඊට කලින් තියෙන පද එතකොට සත්වමීෙන් තියෙන නිද්ධාරණ අර්ථ සත්වමී. එතකොට මතක තියාගන්න තියෙන්නේ මේ නිද්ධාරණ අර්ථ පද එක්ක බහුලව යෙදෙනවා මෙන්න මේ ක්‍රම සංඛ්‍යා කියන එක. ඒක මතක තියාගත්තම හරියටම සටහනකුත් උන්නම් කෙටියෙන් දාගන්න ඉතින් බහුලව නිද්ධාරණ අර්ථ පද සමග යෙදේ කියලා. අහන්න.
නිද්ධාරණ කර්තේ අතරින් කියනම දෙද?
ඈ?
අතරින් කියනමද තේරුම එන්නේ?
මොකේද?
නිද්ධාරණ.
සත්ත්වමියේ ඉන්නේ ඒ අර්ථය විතර නෙවෙයි. නිද්ධාරණේ කියන්නේ ඒ අර්ථය.
මේ අතරින් කියන්නේ.
අතරින්.
ඒක සිංහල වෙන වචන නේද?
වෙන තියෙනවද දන්නේ නැති මට නම් හුරු ඒ වචනේ තියෙන්න පුළුවන් මැදින් කියන අත මැදින් පිරිස අතුරි පිරිස මැදින් ඔයතර නම් අර්ථේ ඒ වගේ අර්ථයක් නම් තමයි පැතුවට ලැබෙන්නේ නැහැ නේද සත නැහැ මේ කයි වැඩි නේද ගිහි කාලේ ආපුවා නම් ඉතින් කමන්නේ නේද සත්තමී බහුවචන කියන්නේ සහස්ස පුප්පේසු සහස්සේසු පුප්පේසු පැතුයේ කියලා කියන්නේ පතනා ලද්දේ කියන එකයි ඒකං ඒකමේව පුප්පං පත්තිතං පතනා ලද්දේ හරි. එහෙනම් ක්‍රියා විශේෂණ කොටස. ඒ ටිකත් කියවගෙන යමු බලන්න කවුද? ඒවා අපි කලින් කතා කරලා තියෙනවා ටිකක්. රත්නානන්ද විසින් කියවමු බලන්න ටිකක් නේද? ඒ මුලත් කියලා ඉන්න ක්‍රියා විශේෂණ කියන මාතෘක. ක්‍රියා විශේෂණ. ආ කිව්වද ඒක? අහුන්නේ. ආ. හරි. ඒ කියපු ටිකේ අර්ථය පැහැදිලි නේ නේද? දැන් ක්‍රියා විශේෂණය කියලා කියන්නේ ක්‍රියාව කරන ආකාරයක් පිළිබඳව විස්තර කරන පද. තේරුණා නේද? එතකොට මේ ක්‍රියා විශේෂණ කියන්නේ මොනවද කියන එක ඉතින් සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ ක්‍රියාව කරන ආකාරය විස්තර කරන පද. තේරුණා නේද? හරි.
ක්‍රියා විශේෂණ කියන්නේ නපුංසකලින් දුතිය ඒක වචනේ වේයයි වාණි ව්‍යාකරණයේදී දක්වා තිබේ. එතෙන් විපාක පදෙ ක්‍රියා විශේෂණ වශයෙන් ඉගෙන බව කියන්නේ. කිප්පං වහ සංකප්ප එනි යන මේව සානික එමින් යන මේවා ලකුණුසක ඒක වචන මෙන් දෙන්න විපාක පද මෙදි
ඉති ටික කියන්න ඒ ටික
වහ පච්චතෝ පස්සේ පුරතෝ ඉදිරි පච්චා පසු විසු එන් යන මේ විපාකයේ යන්නේ සියලමන් සමගයේ දෙන දේ නියතකී ඒක වචන ලක්ෂණයේ
නැත ක්‍රියා විශේෂණයේ කියන්නේ හරි. ඒ ටික පැහැදිලි නේ නේද? දැන් බොහෝ ක්‍රියා විශේෂණ පද ဒုတိယා ඒකවචන වගේ තමයි වර්ණ ගෙන්නේ කියන එකයි. ဒုတိယා ඒකවචන පද වගේ තමයි යෙදෙන්නේ කියලයි ව්‍යාකරණ පොත්වල කියන්නේ. ඊට අමතරව ඒ ව්‍යාකරණ පොත්වලම කියනවා ඊට අමතරවත්. ඇතැම් විටක තතියා පද වගේත් මේවා තියෙනවා කියලා. සුකේන ජීවති සැපසේ ජීවත් වෙයි. එහෙමත් යෙදිලා තියෙනවා. ඒතෙන් ව්‍යාකරණ පොත්වල ඒවත් පෙන්නනවා නේ. ඒකට මතක තියාගන්න තියෙන්නේ ဒုတိယා පද වගේම ඇතැම් විටක තතියා පද වගේත් පෙන්නනවා. ඊට අමතර ඒ බහුල ව්‍යවහාරේ ඊට අමතරව මේ දැන් කිව්වා වගේ සහසා පච්චතෝ ඒ විදිහේ පදත් තියෙනවා කියන එකයි කියන්නේ. එතකොට ඒවා අඳුනා ගන්න ලේසි. දැන් වහා යයි කියලා අපි කිව්වා කියමුකෝ. ඉක්මනීය වහා කියන්නේ අත්තක වහලා එහෙම අර්ථය නෙවෙයි වහා කියලා මෙතන අර්ථය. ඔව් ඉක්මනින් කියන අර්ථය. ඕන පැහැදිලි නෑ ඒක ලියා ගන්න ඉක්මනින්. සහසා කියන්නේ ඉක්මනින්. සහසා අබිනිසී දෙයිය. වහා ඉඳින්නේ නම් කියන එකයි. එතකොට පච්චතෝ ගච්ඡති පිටුපසින් යයි. එතකොට ඒ යන ආකාරය තමයි විස්තර කරන්නේ. යන්නේ කොහොමද පිටිපස්සේ? හරි. විසුන් නිසීදති. වෙනම ඉඳ ගන්නවා. විසුන් නිසීදති. ඉඳගන්නේ කොහොමද? වෙනම. අන්න ඒ වගේ ඒ ක්‍රියාව කරන ආකාරය විස්තර කරන පද තමයි ක්‍රියා විශේෂණ කියලා කියන්නේ. ඒ ටිකේ ඉතිරි තියෙන ටිකත් අපි කීපයක් කියවමු බලන්න නේද? ඈ?
නාම විශේෂණ කියලා තියෙනවා.
මොනවද?
ඔක විසුන් ගාම සීමා
කියන්නේ. විසුන් ගාම සීමා. ඔව් එතන නම් යෙදිලා තියෙනවා. මම පොඩ්ඩක් ඒකේ ව්‍යාකරණ යෙදීම කොහොමද කියලා මම බලලා කියන්නම්. විසුම් පදේ ඉදිරියට තියෙන එතන. ගාම සීමා කියන පදේටම තමයි විසුම් වෙනම ග්‍රාම සීමා විසුම් ග්‍රාම සීමා කියලා කියන්නේ. ඉතින් ඒ ග්‍රාම සීමාවක් වෙනම ගත්තම ඒක වෙනම සීමාවක් විදියට සලකන්න පුළුවන් කියන එකයි. වෙන වෙන ගාම සීමා වෙනම විනය කර්ම කරන්න සුදුසු සීමා කියන අර්ථයෙන් එතන කියන්නේ. මම ඒකේ ව්‍යාකරණ යෙදීම විසුම් පදේ එතනදී මම බලලා කියන්නම්. බහුල ව්‍යවහාරය කියලා මතක තියාගන්න. සියල්ල කියලා නෑ. සියල්ල නෙමෙයි. ද්වත්තික්කත්තුන් කියන්නේ දෙතුන් වරක් කියන එක. වික්කත්තුන් කියන්නේ දෙවරක්. ද්වත්තික්කත්තුන් කිව්ව ද්විතීකත්තුන් කියන ප්‍රත්‍යයකට වෙලා. දෙතුන් වතාවක් ඒකට. ඒ ටික ඉක්මනට කවුද කියන්නේ? කිමොම බලන්නේ.
සාදුකම් මනාකොට සීගම් මහා දුක්ඛං දුකසේ සනිකම් හිමි. ද්විකර්තුන් දෙවරක් ඒකද එකාකාරයෙන් අදින්නන් විතර සමන් සමලෙස විසමන් විසමලෙස විසම වෙන ඒවන් නිසි.
එතකොට මේ ටික ඊළඟ දවසේදී පාඩම් තියෙන්න ඕන අනිවාර්යයෙන්. දැන් නැත්තම් ඉස්සරහ ටික කියන්න බැරි වෙනවා. අභ්‍යාස තිමහා ගොඩක් නැහෙනි. මේ ටික ඉතින් කියව. මතකේ තියාගන්න ඕන. ඔව් අභ්‍යාස දෙකක් එකට තියෙනවා නේ. අපි මේ දෙකම ඊළඟ දවසේ ඉවර කරනවා ඈ. ඒ නිසා මේ දෙකම බලන් ඉන්න ඕන. ඊට පස්සේ තියෙන කොටස ගොඩක් වැදගත්. දැන් ටික ටික ඔන්න යනවා ගැඹුරට නේද? කාරක විස්තරේ. මේ කාරක පාඩම කියලා කියන්නේ බාලාවතාරෙහිම අන්තිමට තියෙන පාඩම. බොහොම ගැඹුරු විස්තර එක්ක තියෙන පාඩමක් මේ. බාලාවතාරෙදි නම් මේක අතිශයින්ම ගැඹුරු විස්තර තියෙනවා. සමහර ඒවා ගුරුවරයෙක් නැතුව කියෙව්වත් තේරෙන්නේ නැති මට්ටමට ගැඹුරුයි. ඒ කියලා තියෙන විස්තර. පාලි කොටස සිංහල පරිවර්තනයේ කියෙව්වත් තේරෙන්නේ නැති මට්ටමට ගැඹුරුයි. ඒ කාරක පාඩමේ සමහර කොටස්. ඒ නිසා ඉතින් ටිකක් ඒකත් බලාගෙන ඉන්න ඊළඟ දවසේදී. මේ අභ්‍යාස දෙකත් බලාගෙන කාරක කොටසත් ටිකක් බලාගෙන ඉන්න. මේකේ ඉච්චර ගැඹුරු විස්තර නැහැ. ඒ වුණා අපි ටික බලාගෙන ඉන්න. දැන් ටිකක් ඉක්මනට යයි අභ්‍යාස ටික නම් ඉතිරි ටික නේද? ඔව් ඒ ටිකේ අර විස්තර අඩුයි ඊට පස්සේ. අභ්‍යාස ඉක්මනට යනවා. ඔන්න ඉස්සරහට ටිකින් කර්ම කාරක හිමත් එනවා. ඒ දෙකම එකට බලාගෙන ඉන්න. එක දවසේ දෙකම කරනවා. එදාට ටිකක් අපි වේගෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හොඳට බලාගෙන ඉන්න. වැඩි වෙලා ගන්න නැතුව ගැටලු තියෙනවා ඉක්මනට ලකුණු කරගෙන අරන් ඉන්න. අපි ඉක්මනට පාට මංජරියෙත් පොඩ්ඩක් කියාගෙන යමු නේද? විනාඩි කීපයක් තියෙනවා නේ ඉතිරි. මේකේ මේ කතා කරපු ටිකේ තව ගැටලු තියෙනවා නේ ඉක්මනට අහන්න බලන්න. ක්‍රියා විශේෂණ ගැන. විස්තර ලොකු විස්තරයක් නැති නිසා ඉතින් ගැටලුත් නැතුව ඇති නේද? පන්න රස කියන එකට ශ්‍රී ලිංගයි. පන්න රස. ඒක තితి කියන පදය. තితి කියන ශ්‍රී ලිංග පදේ අරමුණු කරගෙන මතක විදියට පන්න රසී කියලා තියෙන්නේ. තితి 15ක් පිරෙන කියන අර්ථය. මේ ටික ලියා මේ ටිකත් ලියාගෙන ඉන්න. ඒක ඉතින් මට ලාභයක් නැහැ. ඉතින් ආශිඳුන්නට ලොකු උපකාරයක් වෙයි මේක මේ විදියට මේ සටහන දාගෙන තිබුණොත්. එතකොට මේ අභ්‍යාස දෙකේ ගැටලු ඇති වෙන්නේ නැති වෙයි. මේ විදියට ලියාගෙන තිබ්බොත්. හරි. එහෙමනම් 12 කිව්වා නේද?
නෑ
14. ඔව් 14 වගේ මට. මුලින් නම් හිනා ස්වාමීන් වහන්සේ
අතසෝ පබ්බජ්ජං ලැබිපා
පබ්බජ්ජං ඉන්නේ නේද
පබ්බජ්ජං පබ්බජ්ජං ලැබිපා සත්‍ය නිර්සාන අභ්‍යන්තරේ
අභ්‍යන්තරේ
අභ්‍යන්තරේ බන්තරේ ඒව අට සමාපත්තියෝ පංච අවිඥායෝච නිබ්බත්තේසි
හරි
ද කියන්නේ
ඉක්බිති
ඉක්බිති ගෝසතන් වාසේ
සෝ කියලාද තියෙන්නේ ඔව් ඒ සුමේද තාපසතුමා
තාපසයන් වහන්සේ පැවිදිව පැවිද්ද ලැබ
පබ්බ
සත්‍යී දවසේ
නැහැ.
දිවසාන.
ඔව්. දිවසානං අභ්‍යන්තරේවනේ කියලා තියෙන්නේ නේද? එතකොට දින 7කගේ ඇතුළතම දින 7ක් ඇතුළත දීම අෂ්ට සමාපත්තියේ හුද පංච අවිඥාවෝද පදුවේය හරි ඊළඟ එක
තස්මින් කාදේ දීපංකරෝ නාම සම්බුද්ධෝ ලෝකං ලෝකේ උපපාති
උපපාති
තස්මින්
ඒ පද දෙකකට කියවෙන්න ඕන
තස්මින් කාදේ කාදේ
හා
දීපංකරෝ නාම සම්බුද්ධෝ දීපංකරණ බුදුරජාණන් වහන්සේ ලෝකේ උදපාදි
පාරි
ලෝකේ
පහළවිය හරි ඊළඟ එක
මන
පිළිවෙලට වම කියලා ගෙනියම අපි
තදා ජම්බුදීපේ බ්‍රහ්මකංගාම නගරං අහෝති කල්හි ජම්බුදීපේ රාමක ධම්මකන්ද ධම්මක නමේති නගරයක් පිය.
හරි. හරි.
පාත්‍ර සුදස්සනෝ නාම මහා විහාරෝ අත්ති. එහි සුදස්සන නම් මහා විහාරයක් අත්ති කියන්නේ තිබුණේ
නේ. ඇත.
ඇත.
කමන්නේ දැන් එහෙම කියගෙන යමු. හරි. ඊළඟ
සතාගතෝ අනුපුබ්බේ චාරි සංචරන්තෝ තන් රමණකර නගරං පස්සා මහාජනස්ස ධම්මං දේසින්තෝ තස්මින් මහාවිහාරේ වසති ඒ සතාගතයන් වහන්සේ අනුපිළිවෙලින් චාරිකේ චාරිකාවේ හැසිරෙන්නේ ඒ රමණක නගරයට පැමිණ වැඩමවා මහජන යාට ධර්මය දේශනා කරමින් ඒ විහාරේ වාසය කරන සේක
උපවාසය කරන සේක හරි
බ්‍රහ්ම නගරේ වසන්තා මනුස්සා ගන්ධං ච ගන්ධං ච පංච රහිතා විහාරං ගතිහාරං ගන්වා තථාගතං පූජිත්වා සුව සුවා
ස්වාතනාය නිමන්තෙත්වා
නිමන්තෙත්වා පක්කින්සු
පූර්ව ක්‍රියා ගොඩයි නේද හරි
බ්‍රහ්ම නුවරෙහි වාසය කරන්නා වූ මිනිසයෝ ගන්ධං
සුවඳද මල්ද
සුවඳද මල්ද රැගෙන
ගෙන
විහාරයේ ගොසු තථාගතයන් පුජිත්වා තථාගතයන් වහන්සේට පූජා කොට
තථාගතයන් වහන්සේ පුදා
තථාගතයන් වහන්සේ පුදා තම
වචනේ දීලා නැද්ද පද උඩ
නිමන්ත්‍රණය කොට ආරාධනා කොට පක්ක මිනිසු දැමිනියා
එහෙමද
දැන් ගියා මෙහෙම
පක්කමද කියන්නේ බහැර යනවා බහැර ගියා හරි ඊළඟ
මේ පුණ දිවසේ දාන සංජීත නගරම් අලංකරම් අලංකරුන්තා යෙන මග්ගින බුද්ධෝ ආගච්ඡති මේ පුණ දිවසේ
නෑ ඉවර නෑ වාක්‍ය යේන මග්ගේන බුද්ධෝ ආගච්ඡති තව වාක්‍ය ඉවර නෑ
බුද්ධෝ ආගච්ඡති තම් මග්ගං සමං කරොන්ති තේ පුණ දිවසේ ඒ කුණ
තේ ඕහු ඒ මිනිස්සයෝ
ඕහු පුණ දිවසේ
පුණ දිවසේ ඊළඟ දිනේ
ඊළඟ දිනේ දානං සජ්ජිත්වා දානය සැලසු දානේ සහස්කොට නගරං අලංකරන්තා නගරේ අලංකාර කරමින් යේන මග්ගේන යම්
මාර්ගයකින්
බුද්ධෝ ආගච්ඡති බුදුරජාණන් වහන්සේ
වඩින සේක්ද සේක්ද තං මග්ගං
සමන් කරොන්ති
ඒ මාර්ගය
ඒ මාර්ගයේ සම
කරා හරි
තත්ත වාල්කම් ආකිරන්ති
උපමානි ඇති ඇති කියමු අපි තේරුම් තත්ත තත්ත ඒ ඒ තන්හි වෙලි විසුරුවති හා ඊළඟ එක
උපමානි නිත්‍රාන්ති
හා
මාරු
ඊළඟ එක ඔසවවත් ඒකේ අර්ථය එහෙම උනේ ඇයි කියලා අපි පස්සේ කතා කරමු තමන් කරන එක එකේදී ක්‍රියාපදයේ වෙනස් වෙන කෙනෙක් ලව්ව කරවද්දි ක්‍රියාපදයේ වෙනසක් තියෙනවා නේ
පුන්න ගතේ පතිත්තා වෙන්නේ
පුන්න ගත කියන්නේ මොනවද
පිහිටුව
ඉවරයි නේද
හරි සුමේද තාපතෝ ආකාශේන ගච්ඡන්තෝ තේ මනුෂ්‍ය විස්වාසං
පවත්තින්
සුත්වා ඒව ඒවං ආහ මයිනංච
නැහිවරනේ
මයිනංච ඒක පොට්ටාසං ජේත අහං අපි මග්ගං අලංකරෝමි
හරි එතනින් ඉවරයි දීගයි වැඩි හේවා
ඒ කාලේ සුරේ තාපස කුමා ආකාශයෙන් යන්නේ ඒ මිනිසුන් දැක තන්
පවත්තින් සුත්වා ඒ ප්‍රවෘත්තිය අස මොන ප්‍රවෘත්තියද භාග්‍යවතුන් වහන්සේ වඩිනවා ඒ භාග්‍යවතුන් වහන්සේ සඳහායි මේ පාර අලංකාර කරන්න කියලා ඒ ප්‍රවෘත්තිය අස.
ඒවන් ආහ.
මිසී නෑ මිසී කීවේ.
මයිහංච ඒකං කොට්ටාසං දේත මට එක කොටසක් දෙන්න.
මයිහංච
මටද එක කොටසක් දෙන්න. අහං අපි මමද
මමත් කියන එකයි.
මමත් මාර්ගය
යනුවෙනි හරි එහෙම තමයි කිව්වේ ඉති ඒවං ආහ කියලා කිව්වනම් හරි ඒ ටික කියලා යනුවෙන් මෙසේ කීවේය හරි
ඉති අත
ඉති අතේ
නෑ නෑ අත වලින් පටන් ගන්න. ඉති කියන එකෙන් වාක්‍ය ඉවරයි කලින් එක.
අතේ තස්ස ඒකං දුක්ඛං කොට්ටාසං අදහං
අදං
සුඛං අතේ
ඉක්බිති ඉන්පසු
තේ ඒ
නෑ නෑ ඔව්හු
ඒ
මිනිස්සු
තස්ස
සො උන්වහන්සේට ඒ කියන්නේ ඒ සුමේද තාපසතුමාට
ඒකන් දුස්කර එක දුස්කර කොට්ටාසයක්
දුන්න හරි
සන්තුන් ආහාරිත්වා තත්ත
ආහාරිත්වා වින්නුනේ
සෝ පන්සුන්
ආහාරිත්වා
ආහාරිත්වා තත්ත පතිපන්තෝ මග්ගල් සමන් අකාසී තාපතයන් වහන්සේ හස් කෙරවි එහි
පක්කිපති කියන්නේ දමනවට
බහාලනුයේ
බහාලනි
මාර්ගය සම සම කලේ
කලේ හරි ඉවරද ඊළඟ දවසේ ඉතිරි ටික මොකද වුනේ කියලා බලමු නේද ඒකේ මොන හරි ගැටලු තැන් ආවද? ව්‍යාකරණේ සමහර තැන් ඉතින් ගැටලු තැන් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වාක්‍ය කියවන රටාව අහු වෙනවනේ නේද? ගාථාවක් ඉතින් අද අපිට බැරි වුණා නේද? පඨමං බෝධි පල්ලංකං ဒුතියංච අනින්නිසං තතියං චංකමනං සෙට්ටං චතුත්ථං රතනාගරං పంచమం అజపాలంచ ముచడిందేన చట్టమం సప్తమం రాజాయతనం వందే తం వందే తం మునిసేవితం හරි ඒකේ තේරුම ඊළඟ දවසේ දැන් අර ක්‍රම සංඛ්‍යාත් එක්ක බලාගෙන ඉන්න අද නෑ නේ ඊළඟ දවසේ තියෙකත් හරි පුරුෂයා කෙරෙන්නේ එහෙම නැත්නම් පුරුෂයන් කෙරේ නිපාත පද
ඒවට
කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා. වෙන කෙනෙක් ලවා කරගන්නවා. ඉස්සරහට තියෙනවා ඒක අපි කතා කරා.
අර විධාන තමයි නෑ.
නෑ විධාන නෑ. අර සින්චෙන් තිපි සින්චාපෙන් තිපි කියලා අර කුලදූෂණ ශික්ෂාපද එහෙමයි වතුර ඉහෙනවා තමනුත් වතුර දානවා විනාය ලව්වත් වතුර ධම්මවනෝ ඒ කුලදූෂණේ කරපු විදිය ගන්නේ රෝපෙන් තිපි රෝපාපෙන් තිපි තමනුත් රෝපණය කරනවා අනුන් ලවත් රෝපණය කරනවා තව මොන
පාළිය වචන කියන්නේ මේ
වෙරේට දාද
මේ උපේක්ෂා කර්ණවාරණ වචන කියන්නේ
උපේක්ෂා
උපේක්ෂා කියන වචන කියන්නේ
ඒ විදිහටම ඉති ලියන්න වෙනවා
උපේක්ෂා
කියන්නේ දැන් නමක් ලියනවා නම් ඒක ඉතින් සිංහල අකුරෙන් තමයි ලියන්න වෙන්නේ. ඒ නම තියෙන භාෂාවෙන් ලියන්න වෙනවා.
ඒක හරියට
ඒක නැත්තම් ඇත්තටම හරියට දැන්. ඒ උච්චාරණේ කෙරෙන විදිහ දැන් අපි හිතමුකෝ දැන්. ශීබ්‍රා කියලා ලියන්න උනා කියලා. දැන් ඒක ඉතින් කොහොමද ලියන්නේ? ඒ
ශීබ්‍රා කියලා ලියන්න. ශීබී කියලා.
මේ තින්ග ඒ තැනක හොඳම දේ මන් අන් දකින්නේ වෙන භාෂාවකින් ගත්ත එකක් නම්
ඒක උච්චාරණේ වෙන ක්‍රමයකට ලියවෙන්න ඕන. ඒ නිසා ඉතින් ඉංග්‍රීසි අකුරෙන් තමයි ලියන්නේ. ඉතින් දැන් නමක් එහෙම තිබ්බා කියමු. ශෂික කියලා තියෙනවා. ඒක නෑ පාලි වචනයක්.
පාලි.
ඒක සිංහලෙන්ද කියලා
තමයි
නාම කියලා කියන්නේ. එහෙම තමයි ලියන්නේ. ඒ වගේ ඒ වගේ
පාලි වචන නෑ ඉංග්‍රීසි
එතනකින් ඉතින් ඒ නම ශබ්ද කරන විදිහට ලියන්න වෙනවා පාලියේ නැතත්. පාලි අකුරු නැතත් දැන් ශබ්ද කරන විදිහට ඉතින් ලියන්න වෙනවා.
ඉංග්‍රීසි නම වෙනුවෙන් ලියන්න කියලා
එක්ක වෙනවා. ඔව් ඉංග්‍රීසි වචන ඒ නිසා තමයි ගොඩාක් කාලවලට අර ඉංග්‍රීසි ඒ ශබ්දයත් දැන් සිංහලෙන් ඒ නම ලිව්වත් බොහෝ විට ඉංග්‍රීසියෙන් එක ලියන විදිහත් ලියනවා වරහන් ඇතුලේ. දැන් බලන්නකෝ සිංහල පොත්වල ඉංග්‍රීසි කෙනෙකුගේ නමක් දානවා නම් බොහෝ විට වරහන් ඇතුලේ ඒ හරියට ලියනවා නම් වරහන් ඇතුලේ ඉංග්‍රීසියනොත් ඒක ලියන විදිහ දානවා. ඒ නම කියවෙන භාෂාවෙන් ඒක ලියන විදිහ.
ඒක තමයි
ඔය එහෙම දානවා. ඒ නිසා ඉතින් ඒක තමයි නිවැරදිම ක්‍රමය. මොකද දැන් අපේ භාෂාවල සියලු ශබ්ද නැහෙනේ. දැන් පාලි භාෂෙන් වෙන එකක් නැතුව අපි හිතමු වෙනම කරි ඇයන්ෙන් එන එකක්. දැන් ඇයන් නැත්තේ නැහෙනේ දැන් පාලි භාෂාවේනේ. ඈන් ඈන් නැමැති ස්ත්‍රිය කියලා තියෙනවා. මේ කොහොම ඉලියන්නේ? ඈයන් නැහැ පාලි. මේ විදිහ අපි හිතෙන හිතේ නේව දාන්න බෑ.
එයා බෙල් දෙල ගන්න. ඈ?
අයිති
කාරයන්නම්
ඕ.
අර කොළඹ නැහැ කොළඹ.
කොළඹ. ඒ වගේ පරිවර්තනය කරන්න පුළුවන් ඒවා ඉතින් තියෙනවා. දැන් නමක් එහෙම පරිවර්තනය කරන්න බෑ
නේද?
කොළඹ කියලා එක නම් පුළුවන්. ඈන් කියන එක ඉතින් එහෙම තේරුමක් ඉතින් දන්නේ නැහැ නේද? ඒ නිසා ඉතින් ඒවයි විදියටම ලියන්න වෙනවා. ඒ නිසා ඉතින් ඒ වගේ තැනක හොඳම දේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. ඉංග්‍රීසි අකුරෙන් නම කියවෙන විදිය ලියලා. නම ඇති.
ඈ?
මොකටද? හේතුව බලන්න ඕන. ඒ වගේ දෙයක කැප සමහර දේවල් තියෙනවා. කැප දේවලුත් තියෙනවා. අකැප දේවලුත් තියෙනවා. ඒක අකැප ක්‍රමයටත් ඒ දේ කරන්න පුළුවන්. අපිට අත්පුඩි ගහන එක සතෙක් කියලා වන්න හරි ඒ වගේ දෙයකට පුළුවන්. එහෙම නැත්නම් විනෝදෙට නැත්නම් අර තාලෙට කළොත් ආපත්‍ති.
අපිට
මොනවද? ඒ තැනක් ඉතින් දැක්කට නම් ඉතින් ගැටලුවක් නැහැ. ඒ තැනක ඉතින් තමන් අර නොහොබිනා දෙයක් බැලීම කියන එකට එතන ඉතින් ක්‍රීඩාවක් නෙවෙයි නේද? බඹර චක්‍ර කියන්නේ ඉතින් ක්‍රීඩාවක් නෙවෙයි. ඒකක් ඉතින් දැක්ක කියලා ඒක නම් එවතක් කියලා ඉතින් කියන්න බෑ. නෑ. ඒ තැනක තමන්ට ශුද්ධ අදහස නම් තියෙන්නේ එළවන අදහස නම් සතෙක්. එතනදි කියනවා ඒක මොක්ඛාදිප්පායස අනාපත්‍ති කියලා තියෙනවානේ. ඒ මොක්ඛාදිප්පාය කියන එකටමයි ගෙනෙන්නේ. සේනාසනේ විනාශ කරන සත්තු හරි එහෙම ඉන්නව නම් ඒ තැනක මේ මොක්ඛාදිප්පායස අනාපත්‍ති කියන ගැටේ අනාපත්‍ති කියලා කියනවා.
එහෙනම් දැන් අපි ගලක් අරගෙන මේ
ඉන්නවා එහෙම ගැහුවද? ඒත් වැත්ෙන්නේ නැහැ කියනවා.
පදින්නේ ඉන්නවද? ඈ? පදින්නේ
ඉන්න ගන්න හොඳ නෑ. සතාව එලවන්න කියලා හිතාගෙන ඉතින් ළඟට හරි ටිකක් මෙයා කරන්න ඉතින් වදින්න ගන්න හොඳ නෑ. ඉතින් අකුසල් පැත්ත දැන් අපිට ඇවත නැතත් හිත ඒ හිත තිබුණත් ඉතින් ඒ හිංසා කිරීමේ හිත තිබුණත් හොඳ නෑ. සතාව එලවන අදහස තියෙනම් එහෙම වැදුනොත් ඇවතක් නැහැ. මේ තැනකින් අපි අකුසලයේ පැත්ත දැනගන්න ඕන. එවත් පැති.
චක්‍රාලි අස්කෝරුවනි ලාපෝදර් මීලාස්තර පූජාව. පොඩි ළමයි.
පූජා කළොත් ඉතින්
පිළිගත්තා
කියලා ඉතින් එවතක් කියන්න බෑ. ආ කැප දෙයක් නොවන නිසා පිටි අරගෙන ඉතින් අපි ඊට ඉතින් අර ඉන්න කැප කැප ගන්න මාත් එක්ක කැප කරු මහත්තයෙකුට ඉතින් ගෙනත් දෙන්න කැමති දෙයක් කරගන්න කියලා නේද?
නොගන්න තරමට මොකද?
අපි ඉතින් ඒව බාර ගත්තොත් ඉතින් ටිකක් අර
අපේ හැදේ.
සෝරන ලයිටරේ
උන්. ඒ පත්තු කරන්න පුළුවන්. පත්තු කරන්න ඉතින් ඒක කැප නැහැ. මොක්කාදිප්පාය මොක්කාදිප්පාය කියන එක තේරුම මිදීමේ අදහස ඇත්තහුට අනාපත්‍ය කියන එක. එතකොට තමන්ට එතනදී විස්තර කරනවානේ අර තමන්ට කවුරු හරි ගහන්න හරි ජීවිතේ නැති කරන්න හරි Brahmacharya අන්තරාවක් හරි කරන්න එනවා. ඒ තැනක අපි ඒ කෙනාට ගහන්නත් පුළුවන්. ඒකෙන් බේරෙන්න. එතනින් බේරෙන්න තල්ලු කරලා ගහලා එහෙම වුණොත් එතනදී කියන්නේ ඉතින් එතනදී මැරුණත් මරණ අදහසින් නෙවෙයි. බේරෙන අදහසින් ගහලා ඒ කෙනා මැරුණත් එතන හේවතක් නැහැ. දුකලාවක්වත් ඉන්නේ නැහැ. අනාපත්‍ති. හැබැයි ඉතින් මරණ අදහසින් ගහුවොත් නම් පරාජිත. ඒ නිසා ඉතින් බේරෙන අදහසින් තමයි බේරෙන්න දියන්නේ ඉක්මනට ගහලා පැනලා යන්න හදන්නේ. ඒ තැනකදී ආපත්‍ති වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි දැනගන්න ඕන ඒ ශික්ෂාපද වල ඒක නිසා තමයි කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වේ මේ මාර්ගයේ ඉස්සරහට යන්න නෙවෙයි. මාර්ගයෙන් පිට ඉන්න අයව මාර්ගයට ගන්න. ශික්ෂාපද වලින් කරන්නේ ඒක. දැන් මාර්ගයේ යන කෙනා ඊට වඩා තව ඉස්සරහා බලන්න ඕන. අපිට ශික්ෂාපදයකින් ඉඩක් තිබුණා. යම් තැනක ඒ ඉඩ ගැනීම නිසා අපිට අකුසල් හිත් ඇති වෙනවා නම් ඒ තැනක අපි ඒ දේ කරන්නේ නැහැ. පැහැදිලි නේද? අපිට සතෙකුට අර වගේ තැනක ගහන්න, කියන්නේ සතාට ගහන්න නෙවෙයි, ළඟට හරි ගහලා බය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තැනක සේනාසනේ බේර ගන්න අපි එහෙම කරන්න එකත් යුතුයි. අපි තමු ජරා කරනවා හැම තැනම කියලා. නමුත් ඒ ඉඩෙන් අපි පාවිච්චි කරලා අපේ හිත්වල අකුසල් ඇති වෙනව නම් ඒ තැනක බොහොම පරිස්සම් වෙන්න ඕන. පුරුවන් තරම් ඒ කුසල් හිත ඇති කරගෙන සේනාසනය මේක සංගීක දෙයක්. ඒ නිසා මේක මේව කරන්න කියන අදහස ඇති කරගෙන ඒ සත්තුන් එළවන එක යුතුයි. හැබැයි අපේ අකුසල් හිත් ඇති වෙනව නම් ඉතින් ඒක තමන්ගේ සමාධියකට බාධායි. ඒ නිසා ඒ වගේ ඉතින් බොහොම සැලකිලිමත් වෙන්න ඕන. අපි ඒ දවසේ පුළුවන් තරම් වැඩි කාලයක් කුසල් මානසිකාරවල පවත්තන්න හිත පවත්ත ගන්න උත්සාහවත්. ඉතින් එහෙම කරද්දි ඉතින් අනිවාර්යයෙන්ම ඒක සමාධියට ලොකු උපකාරයක් වෙනවා. ඉතින් මේ ඉගෙනීම් කටයුතු වලටත් ඒකටත් උපකාරයක් වෙනවා. දැන් මේක වුණත් අපි කුසල් හිතින් කරනවා නම් ඉගෙනීම වුණත් අනිවාර්යයෙන්ම ඒක තමන්ගේ සමාධියට උපකාරයක් වෙන්නේ. අපි අකුසල් හිතින් කළොත් තමයි යන්න ගැටලුවක් වෙන්නේ. ඒක නිසා තමන් කුසල් නම් කරන්නේ දවසේ වැඩි කාලයක්. ඒ කුසලය සමාධියට උපකාරී වෙනවා. ඒක නිසා ඉතින් ඒ කරන පුළුවන් තරම් ඒ තමන් කරන කටයුතු කුසල් මානසිකාරයකින් කරන්න උත්සාහවත් වෙන්න. එතකොට ඒ විදිහට අපිට ඒ සීලයෙන් විතර නෙවෙයි සමාධි ප්‍රඥා ආදිය දිනු කර ගන්න පුළුවන්. එhmenan අපි මේ කරන ඉගෙනීම් කටයුතුත් අපි හැම දිනාටම ඒ කුසල් අනුමෝදන් වෙන යම් තාක් පිරිසක් වෙනවා දී හැමෝටම ඒ වගේම අපිට ධර්ම විනය කියලා දුන්නු. ඒ වගේම අපිට මේ පිරිසිදු පැවිදි උපසම්පදාවක් ලබා දුන්නු මේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හැම දිනෙකටම ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම හේතුපනිශ්‍රී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.